ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, 23-2 ඇතමෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙම් විසිරුවන් දෙනවා. මේ වන විට විශ්වවිද්‍යාල තුළ වර්ධනය වෙමින් යන මර්ධනකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් තුළ පැනන ගිය ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පසුගිය කාලේ පුරා ලංකාවේ විශ්වවිද්‍යාල ගණනාවක වර්ධනය වෙමින් ආ ශිෂ්‍ය මර්ධනකාරී පරිසරය මේ වන විට උස්සන්න තත්ත්වයකට පැමිණි ඇතැයි සරසව විසින් චෝදනා කරනවා. එවැනි තත්ත්වයක් දැන් තියෙනවා. පසුගිය 31 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒකාබද්ධව පවත්වන ලද උද්ඝෝෂණ පෙළපාලියට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා කරන ලද පහර දීම, සිසුන් සිව් දෙනෙකුට රෝහල්ගත වී ප්‍රතිකාර ලැබීමට සිදුවීම මෙම තත්ත්වයේ තවත් දිගුවක් ලෙස සැලකුවේ හැකියි. එහිදී මෙම එක් ශිෂ්‍යෙකුගේ ශිෂ්‍යෙකුට සල්ල කර්මයක් පවා සිදු කිරීමට සිද්ධ වුණා. ඔබතුමා දන්නවායි. වත්මන් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ශිෂ්‍යෙන් මුහුණ දී සිට කනගාටුදායක මර්ධනීය තත්ත්වය මෙසේ සම්පීඩනය කරලා කියන්න පුළුවන්. ගරු කථානායකතුමා සාරාංශ කරලා මේ කියන මේ තත්ත්වය පන්ති තහනම් කිරීම බත්තුත් සබරගමුවේ ශිෂ්‍යයන් 26 දෙනෙක්ද, කොළඹ ශිෂ්‍යෝ 4 දෙනෙක්ද, කැලණිය ශිෂ්‍යෝ 24ක්ද, මොරටුවේ ශිසුන් 25ක්ද, රජරට ශිසුන් 4 දෙනෙක්ද, පේරාදෙණිය ශිසුන් 29 දෙනෙක්ද, එක් ඉන්දියා ආයතනයේ 30 දෙනෙක්ද ආදි වශයෙන් ශිසුන් 107 දෙනෙකුගේ පන්ති තහනම් කරලා තිබෙනවා. මට මතකයි මීට කලින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පහුගිය ආණ්ඩුවේ කිව්වා ඔහු ශිෂ්‍යෝ 1000ක් ඉරගට යවන්න ලෑස්ති, 2000ක් ගෙදර යවන්න ලෑස්ති කියලා. දැන් ඒ ව්‍යාපෘතිය තමුන්නාංශ පටන් අරගෙන වගේ. දැන් මේ පෙන්නුම් කරන්නේ සංඛ්‍යා ලේඛන අනුව. ඒ වගේම නඩු පැවරීම මා සිරගත කිරීම. සබරගමුවේ 28 දෙනෙක් නඩු පවරලා තිනවා. කැලණිය 24 දෙනෙක්, රුහුණේ 5 දෙනෙක් ආදි වශයෙන් සිදුවීම් 57ක් එක්ක සිරගත කරලා තිනවා, එක්ක නඩු පවරලා තිනවා. ඔබතුමා දන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් ගණනාව දින 75කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ තිබුවා. කල්පනා කරලා බලන්න. මේ කෝටි ගණන් හොරකම් කරපු අය අද යනවා බහුද එළියට එනවා. හැබැයි මේ ශිසුන් කරු කතානායකතුමා දින 75ක් රිමාන්ඩ් භාරයේ තබලා තිබුණා දිගින් දිගටම. ඒ විතරක් නෙවෙයි. මීට අමතරව ශිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් බිය වැද්දී මේ බියගුළු මෙහෙයුමක්ද ක්‍රියාත්මක වෙනවා. නිදසුනක් ලෙස සබර්ගමු සරසවියේ ශිසුන්ගේ නිවසට ගොස් තර්ජනය කිරීම එකක්ද, ගෙවල් වලට ගිහිල්ලා තර්ජනය කරන්න පටන් ගන්න තිබෙනවා. නිවසට ගොස් තොරතුරු ලබා ගැනීම දෙකක්ද, මොකද මේ ගෙවල් වලට ගිහිල්ලා තොරතුරු හොයන්න පටන් ගන්නවා. මේ අනියත බිය ගැනීම ශිෂ්‍ය සංගමයේ නිලධාරී මණ්ඩලයට දුරකථන මගින් තර්ජනය කිරීම 10ක්ද මට සියල්ල පැමිණිලි කරලා තිබෙනවා. කැලණිය සරසවියේ පළමු වසර සඳහා වසර සහ දෙවන වසර සිසුන්ගේ නිවස් වලට කතා කරක දෙමව්පියන් බිය වැද්දීම ඇතුළු අවශ්‍ය දියුම් දෙකක්ද, සියලු සිසුන්ගේ නිවස් වලට ලිපිය වීමද, දැන් මේ ළමයිගේ ගෙවල් වලට ලිපිය වුණ වෙනම බය කරලා, මොරටු සරසවිය අනතුරු වැංගවීම 9ක්ද, රජරට සරසවියේ පොලිස් කැඳවීම 11ක්ද, පොලිසිය නිවස් වලට ගොස් බිය වැද්දීම් දෙකක්ද, පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ නිවාස වලට දෙමව්පියන්ගේ රැකියා ස්ථාන වලට බුද්ධ්‍යංශ සමාජිකයන් පැමිණීම හා දුරකතරෙන් තර්ජනය කිරීම 40කට වැඩි ප්‍රමාණයක්ද වාර්තා වෙලා තිබෙනවා. එහෙනම් ශිෂ්‍යුන්ගේ ශිෂ්‍යොන්ට තර්ජනය කරනවා, ගෙවල් වලට ගිහිලා තර්ජනය කරනවා, උන්ගේ රැකියා ස්ථාන වල තර්ජනය කරනවා. තමුනාසලම මේ මොකද්ද කරමින් තිබෙන්නේ? එසේම ඔව් තාත්තා කරපු දේවල් අහගන්න එපා මගෙන් ඒවා. මහින්ද සෝම දන්නම මොහොතට. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨ 3කට වැඩි ගණනක ශිෂ්‍ය සංගම් පිහිටුවා. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨ 3කට වැඩි ගණනක ශිෂ්‍ය සංගම් පිහිටුව ඇතත් මහා සංගමේ නීත්‍යානුකූල පිහිටවීමට විද්‍යාලීය පරිපාලන ඉඩ දී නැහැ. පරිපාලන විසින් නීත්‍යානුකූල ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සමග ගනුදෙනු කිරීම ප්‍රතික්ෂේප කර 2016 8/22 එය තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. පේරාදෙණිය සරසවියේ පසු වෛද්‍ය සමසෞඛ්‍ය විද්‍යාන පීඨවල ශිෂ්‍ය සංගම් වලට ජේෂ්ඨ භාණ්ඩාගාරිකවරුන් ඉල්ලා අස්වීම තුළ එම ශිෂ්‍ය සංගම් අකර්මණ්‍ය වී තිබෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, ශිෂ්‍ය සංගම් අකර්මණ්‍ය කිරීමේ ක්‍රියාවලියකුත් මේ ඇතුළේ දියත් වෙමින් තිබෙනවා. විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර ක්‍රියාවලිය මෙසේ වන අතර පසුගිය වසරේ මාර්තු 31 දින සිට ශිෂ්‍ය උද්ඝෝෂණ සඳහා පෙළපාලි පොලිසිය යොදවා කරන ලද පහර දීම් සිදුවීම් 7ක් වාර්තා වෙනවා. එම සිදුවීම් පිළිවෙලින් මෙසේ 2015 මාර්තු මාසයේ 31 ගාස්තු අඩු කර ලෙස විවෘත විශ්වවිද්‍යාල සිසුන් කොළඹදී කරලා සිදු කරලා උද්ඝෝෂණ පහර දුන්නා. 2015 අප්‍රේල් බඳවා ගැනීමේ කප්පාදුවට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල භික්ෂු බල මණ්ඩලී උද්ඝෝෂණ පහර දුන්නා. 2015 ඔක්තෝබර් මාසේ 29 උපාධිය සමානතා උපාධි සමානතාව ඉල්ලා එච්.එන්.ඩී.ඒ සිසුන් කළඹදී සිදු කරන උද්ඝෝෂණ පහර දුන්නා. සිසුන් 5 දිනක ඉදින්ද අත්අඩංගුවට ගත්තා. 8 දිනක් රෝහල් ගත කරා. 2016 නොවැම්බර් මාසේ එච්.එන්.ඩී. සිසුන්ට පහර දීමට හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදු කරන ලද උද්ඝෝෂණ පහර දුන්නා. 2016 අප්‍රේල් මාසේ 28 මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාර කමිටුව විසින් පවත්වන ලද උද්ඝෝෂණ පාගමට පහර දුන්නා. සිසුන් කීප දෙනෙක් තුහල කරා. රෝහල් ගත වෙන්න සිද්ධ වුණා. 2016 ජූනි මාසේ 23 වෙනිදා මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාර කමිටුව විසින් පවත්වන ලද උද්ඝෝෂණ පාගමට පහර දුන්නා. සිසුන් 7 දෙනෙක් රෝහල් ගත කරා. ආසන්නතම සිදුවීම 2016 අගෝස්තු මාසේ 31 වෙනිදා මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒකාබද්ධව පවත්වන ලද උද්ඝෝෂණයට පාගමන්ට පහර දුන්නා. දැන් තමුන්වාසල මොකද කරමින් තිබෙන්නේ? මේ පාගමන් වල පහර දෙනව කරු කතා නැහැ කිතුමු. සිසුන්ගේ ඔළු පලනවා, රෝහල් ගත කරනවා, අත්අඩංගුවට ගන්නවා, සිරගත කරනවා. දැන් තමුන්වාසේ අධ්‍යාපන ඇමතිවද වන්දනා කර ඇමතිද? ඒක දැනගන්න කැමති මම මේ කරලා තියෙන අපරාධ හැටියට. ඒ විතරක් නෙවෙයි. මේ தත්ත්වය තුල පණ නගින පහත ගැටළු වලට පිළිතුරු අදාළ අමාත්‍යවරු විසින් සභාවමෙ තිබුණ නැතම අපේක්ෂා කරනවා. ගහන්න ඕනනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නත් මහත්තුරු යහපාලන ගැන කතා කරමු. මොකද හදන්නේ නම? മന്ത്രിවරු නම? නෑ මොකද උනෝ
ගරු අමාත්‍යතුමා ඉවර කරන්න.
දැන් ගරු කතානායකතුමනි මම ප්‍රශ්නයක් අහනවා.
ඔව්.
ඇමතිවරයා උත්තරයක් දෙන්න දිනවා. පිටිපස්සේ රූපවාහිනියට ඔළුව වැටෙන්න
ඉන්නවා.
මේ ළමයිගේ ඔළුව පලන්න ඕනද? මොකද්ද මේ? ආ? එතරම් ගිහිලා වාඩි වෙන රූපවාහිනිය පේන්නේ. මොකද ලැජ්ජයි. මොකක් හරි වැඩක් කරන්න රූපවාහිනිය පේන්නේ.
හරි කියන්න ගරු
අමාත්‍යතුමා. ඔයා පිටිපස්සේ ගිහිලා වාඩි වෙන්නපා රූපවාහිනිය පේන්න. මොන හරි වැඩක් කරගන්න ගිහිල්ලා. පාර්ලිමේන්තුවේ මොකක් හරි වැදගත් වැඩක් කළා රූපවාහිනිය දාගන්න. ඇමතුමාගේ පිටිපස්සේ වාඩි වෙන රූපවාහිනිය.
හරි ගරු මන්ත්‍රීවරයා ප්‍රශ්න අහන්න අපිට ආදි
වැඩකට රාජ්‍යයක් තියෙනවා. මං අහන්න.
ඔබතුමා කතා කරන්න දෙන්න අවස්ථාව ගරු මන්ත්‍රීතුමා.
ඉස්කප්
ගන්න එපා.
විශ්වවිද්‍යාල අධ්‍යාපන පරිසරය වෙනුවට මර්ධනකාරී පරිසරයක් ක්‍රමෙන් වර්ධනය වෙමින් පවතින්නේයි. එම තත්ත්වයක් තිබුණ ඔබතුමා තේරුම් ගන්න. දෙක ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශයේදී රටක් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනයේ බවත් ගුණනැන බලහා තුනෙන්ම පොහොසත් මානව හිතවාදී හැඟීමේ යුතු නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක චින්තනයේ යුතු දරුවෙකු බිහි කිරීම පරමාර්ථ බවත් ප්‍රකාශ කරා. දැන් එවැනි තත්ත්වයක්ද මේ ඇති කරමින් තිබෙන්නේ කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. සියලු සරසවි සිසුන්ට එරෙහිව පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති නඩු ඉවත් කිරීමට කටයුතු කර යොදන්නේද? සරසවි සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් බියවැද්දීම නතර කිරීමට කටයුතු කරන්නේද? සරසවි සිසුන්ට එරෙහිව පනව ඇති පන්ති තහනම් ඉවත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරනු ලබන්නේද? සරසවි පද්ධතිය තුළ සාමකාමී ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීමට කටයුතු කරන්නේද? ඒ වගේම ඔබතුමාගෙන් මා ඉල්ලා හිටිනවා නැගිටලා ඔතන කතා කරනකොට අර ඔළු දෙක පේන්නේ නැති කවර් වෙන්නේ නැති විදිහට කැමරාවට
මුහුණ
මම පොඩ්ඩක් පැත්තට වෙන්නද?
නෑ නෑ ඔබතුමා පිළිතුරු දෙන්න. ඔබතුමා නියම ස්ථානෙ ඉඳලා පිළිතුරු දෙන්න.
දැන් හරියට නෝකිනෝ. ආරක්ෂාවට ඉන්නේ අපි. පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර මම ප්‍රශ්න කියවන්නේ. සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයේ තත්ත්වයේ ගුණාත්මක භාවය හා අධ්‍යාපනය ලබන පරිසරයේ වැඩි දියුණු කිරීම සඳහා රජය විසින් පසුගිය වසර තුළ විශාල සම්පත් ප්‍රමාණයක් ආයෝජනය කර ඇත. කිසිදු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් මර්ධනය කිරීම පිණිස කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර නැත. විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පරිසරයේ වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් සිසුන් කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙලක් පසුගිය වසර තුළ දියත් කර ඇත. ඒ අනුව සියලුම විශ්වවිද්‍යාල සිසුන් සඳහා නව නේවාසිකාගාර ඉදිකිරීම, විශ්වවිද්‍යාල ගොඩනැගිලි, දේශනශාලා, විද්‍යාගාර, පුස්තකාලය ඇතුළු භෞතික පාසුකම් සංවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් හට අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම සඳහා ලැප්ටොප් පරිගණක සඳහා ණය පහසුකම් ලබා දීම මෙන්ම සිසුන් සඳහා ලබා දෙන මහපොළ ශිෂ්‍යත් ආධාරය හා රජය මගින් ලබා දෙන ශිෂ්‍යාධාර පිළිවෙලින් රුපියල් 5000 දක්වා රුපියල් 4000 දක්වා වැඩි කිරීමට ක්‍රියා කර ඇත. එමෙන්ම සිසුන් හට රැකියා අරමුණු කරගත් නව පාඨමාලා රාශියක් හඳුන්වා දීමටද මේ වසරේ සිට විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 10%කින් පමණ වැඩි කිරීමද විශේෂයෙන්ම තාක්ෂණික විෂය ධාරාවේ උපාධි පාඨමාලා සඳහා මේ වසරේදී සිසුන් 1850ක් පමණ අලුතෙන් ඇතුළත් කිරීමටද ක්‍රියා කර ඇත. එම වර්තමාන උපාධි පාඨමාලා විෂය අන්තර්ගතයන් නවීකරණය කිරීමටද කටයුතු සැලසුම් කර ඇත. එමෙන්න විශ්වවිද්‍යාල සිසුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීම පිණිස ආචාර්යවරුන්ටද විශ්වවිද්‍යාල තුළ හිතකර පරිසරයක් පැවතිය යුතුය. ඒ අනුව ආචාර්යවරුන්ගේ වැටුප හා දීමනා වැඩි කිරීම සිට ආචාර්යවරුන්ගේ තමන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති අවස්ථා වැඩි කර දීම දක්වා විවිධ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. විශ්වවිද්‍යාලය තුළ වඩා හොඳ හා සාමකාමී පරිසරයක් ඇති කිරීම පිණිස විශ්වවිද්‍යාල සේවකයන් අනිකුත් අනධ්‍යන සේවකයන් විසින්ද ඉදිරිපත් කර ඇති විවිධ වෘත්තීය ගැටලු निराකරණය කිරීමට රජය මගින් පසුගිය වසර තුළ ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරිසරයක් සංවර්ධනය කිරීම සඳහා රජය මගින් විවිධ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග ගෙන ඇති බව පැහැදිලි වනු ඇත. විශේෂයෙන්ම රජය හා විශ්වවිද්‍යාල සිසුන් අතර කිසිදු පෞද්ගලික ගැටලුවක් නොමැති බව සඳහන් කළ යුතු අතර විශ්වවිද්‍යාල තුළ සිදුවන හුදකලා සිද්ධීන් හුවා දැක්වීමෙන් සමස්ත විශ්වවිද්‍යාල සිසු පරපුරටම සිදුවන මර්ධනකාරී පිළිවෙතක් ලෙස අර්ථකථනය කිරීම වැරදි කරුණකි. මෙයට අමතරව දේශපාලන අරමුණු පදනම් කරගෙන ක්‍රියාකාරකම්වල යෙදෙන සියලු සිසුන් අතලොස්සකගේ මෙහෙයීම මත සිදුවන සමහර ක්‍රියාකාරකම් හේතුවෙන් බහුතරයක් වන අධ්‍යාපනයට ලැබි ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණීම අවස්ථා උදා වී ඇත. දෙක, මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රකාශයට පත් කළ පරිදි ගුණ නැන බල යන කරුණුවලින් පොහොසත් මානව හිතවාදී නිර්මාණාත්මක චින්තනයෙන් යුතු සිසු පරපුරක් වී කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන ලබයි. මෙම අරමුණු කරා ළඟා වීමට පිණිස විවිධ පහසුකම් සහ පසුබිම් සකස් කිරීම සඳහා අඛණ්ඩ ආයෝජනයක් කුසස අධ්‍යාපන අමාත්‍යාංශයට පමණක් නොව සාමාන්‍ය අධ්‍යාපනය සඳහාද සිදු කිරීමට රජය සැලසුම් කර ඇත. කෙසේ වුවද මෙවැනි අධ්‍යාපනයට ලදී මානව හිතවාදී නිර්මාණාත්මක සිසු පරපුරක් බිහි කිරීම මේකට නිර්මාණාත්මක අපේ මේ නිර්මාණාත්මක සිසුන් බිහි කරන්න දැන් සරත්තරලා බිහි වෙන්නේ නැහැ විශ්වවිද්‍යාලෙ. බිහි වෙන සරත්තරලා දැන් බිහි වෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ නිර්මාණාත්මක සිසුන් බිහි කරන්න ඕන. පෙළපාලි යන්නේ නැතුව.
අර පෙළපාලි සයිතම් කට්ටියට
මොනවද? ඔව්. නිර්මාණ තුන පවත්නා නීති රීතීන්ද එරෙහිව කටයුතු කරන ලබන්නේ නම් ඕනෑම පුරවැසියෙකුට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කිරීම සාමාන්‍ය කරුණකි. මේ විශ්වවිද්‍යාල සිසුන්ටද පොදුය. ඒ අනුව සිසුන් වරදක් කර නොමැති බව ඔප්පු වුවොත් අදාළ ආයතනය මගින් සිසුන් නිදහස් කිරීමට කටයුතු කරනු ඇත. මම කියන්නම් කුරුණෑගලට බස් පනා කිව්වේ කවුද කියලා. කුරුණෑගලට බස් පනා කිව්වා විපක්ෂයේ කණ්ඩායමක්. කිසිදු සරසවි සිටුවක හෝ දෙමව්පියක බියවැද්දීමට සඳහා රජය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර එවැනි බියවැද්දීමක් කිරීමට රජයට අවශ්‍යතාවයක්ද නොමැත. එසේ වුවද සමහර දේශපාලන පක්ෂවලට හිතවත්
කමන පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න නැත්නම්
ශිෂ්‍ය කණ්ඩායම
දිගටම බාධා වෙනවා.
අනිකෝ සිසුන් බියවද්දා තම කටයුතු වලට යොමු කර ගැනීම ක්‍රියා කරන බව තොරතුරු ලැබී ඇති අතර එවැනි අවස්ථාවල එවැනි තර්ජන වලට ගොදුරු වූ සිසුන් හට සාර සැලසීමට විශ්වවිද්‍යාල පරිපාලනය ක්‍රියා කරනු ඇත. පහ, සිසුන් ටෙරේව පනව ඇති පන්ති තහනම් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ විශ්වවිද්‍යාලවල සනාතන හා සභා සනාතන සභා සහ පාලක සභා වඩ අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පනත යටතේ ඔහුට බලතල ඇත. හය, සිසුන් අධ්‍යයන හා විෂය සමගාමී කටයුතු සඳහා යොමු කරවීමට උනන්දු කරවීම අනිකුත් පාසුකම් සැපයීම සහ අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා කටයුතු කරනු ඇත. එමෙන්න විශ්වවිද්‍යාල සිසුන් බාහිර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සහ තමන්ගේ දේශපාලන මත ප්‍රකාශ කිරීම සඳහා යොදා නොගන්නා ලෙස දේශපාලන මත ප්‍රකාශ කිරීම සඳහා යොදා නොගන්නා ලෙස එවැනි කටයුතු වල එතන පක්ෂවල ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි. ගරු කතානායකතුමනි, අත්ත වශයෙන්ම ළමයි විශ්වවිද්‍යාලයට යන්න ඉගෙන ගන්න. දැන් එක්සත් ජාතික පක්ෂයට සමිති නැහැ. විශ්වවිද්‍යාලය අපි හදන්නේ කැමැත්ත රුචියක් දක්වන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැහැ. නැහැ, අත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් නැහැ වැඩි සමිති. එක්සත් ජාතික පක්ෂයට සමිති අඩුයි. නමුත් වෙලා තියෙන්නේ මේ සභාර පාර්ලිමේන්තුවටවත් එන්න බැරි පක්ෂ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ වෘත්තීය සමිති හදාගෙන දැන් මේ ඒ පක්ෂවලට අඩුබල දෙනවා පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න පක්ෂ. දැන් පසුගියදාර විරෝධතා ව්‍යාපාරයට බස් 50ක් හැරිය එක්තරා දේශපාලන පක්ෂයක්. බස් 50ක්. ඉතින් අත්ත වශයෙන්ම ඒක අපි හෙලිදරව් කරන්න. ඉතින් අත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඕන හැම දෙයක්ම
දැන් ගමගේ මන්ත්‍රීතුමා ඇමතිතුමාට කතා කරන්න දෙන්න. ඔබතුමා නියම ස්ථානයේ නෙමෙයි ඉන්නේ.
ගරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවශ්‍ය හැම දෙයක්ම දීලා තියෙනවා. ආයෙත් දෙන්න දෙයක් නැහැ. දැන් අනවශ්‍ය ප්‍රශ්න බදාගෙන තමයි විරෝධතා ව්‍යාපාරිත් කරන්නේ. සයිටම් එක ආපස්සට හරවන්න පුළුවන්ද? මම ඔබතුමාගෙන් අහනවා, දීපු දෙයක් ගන්න පුළුවන්ද? පොඩ්ඩක්
ඔබතුමා ඇමතිතුමා පිළිතුරු දෙන්න.
සයිටම් උපාධිය පසුගිය ආණ්ඩු කාලේ පිළියරන් තිබුණේ. ඒක අපිට අවලොකු ගන්න පුළුවන්ද? ඔබතුමාලා පටන් ගත්ත එක දත්තු කරන්නේද? පොඩ්ඩක් ඉන්න ප්ලීස්. ධන සතු කරන්න නම් එන ආණ්ඩුවේ පටන් ගන්න තිබ්බ. ඇයි ඔබතුමාලා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරුවේ? ආණ්ඩුවේ ඉන්නකොට එකක් විපක්ෂයට ගියාම එකක්. මෙයා කියනවා ලැජ්ජ නැතිව ප්‍රතිපත්තියක් නැහැ ස්ථාවරයක් නැහැ.
හරි, ඔබතුමා පිළිතුරු දෙන්න.
ඔව්, ඉතින් ගරු කතානායක මම එකක් කියන්නේ, සයිටම් එක අපිට අහෝසි කරන්න බෑ. ඒක අපි කරන්නේත් නෑ. හරිද? මොකද පසුගිය ආණ්ඩුව කාලේ පටන් ගත්තේ ඒක. නෑ, පොඩ්ඩක් අහගෙන ඉන්න. මේගොල්ලෝ තමයි ඒක පටන් ගත්තේ. අපේ ආණ්ඩු කාලේ තමයි පළවෙනි වතාවට අවසාන විභාගේ පාස් කළා ශිෂ්‍ය සලත්තුනේ අපේ ආණ්ඩු කාලේ. හරි, ඉතින් අපිට ඒක අහෝසි කරන්න බෑ. උසාවියට ගියොත් එහෙම අපි මේක අවශ්‍ය කරුවත් අපිට උසාවිය යන්න එනවා. අනු උසාවිය කියයි මේක අවශ්‍ය කරන්න බෑ කියලා. නීතිය දැන් ඉතින් මම ගරු මන්ත්‍රීතුමාලගේ ඉල්ලීමක් කරන්නේ මේ සයිටේ ප්‍රශ්නේ විසඳන්න අපිට උදව් කරන්න. හෙල්ප් us. අයිකද තමුන් නාන්දෙලා කැමති දෙන ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට රාජ්‍ය නෑ ඒක තමයි. රාජ්‍යංශයයි පෞද්ගලික අංශයයි දෙකම එකතු වෙලා ඒක තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කරු කතා දැකතිබුනි. ඔබතුමා දන්නවා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් අපි මේ විශ්වවිද්‍යාලයේ අපි පරිවර්තනය කරමු. රජයයි පෞද්ගලික අංශයයි එකට වැඩ කරන ක්‍රමයක්. ඒක තමයි රටට හොඳ. ඉතින් මම විශේෂයෙන්ම අපේ අනු කුමාර මැතිතුමාගේ ඉල්ලීමක් කරනවා ඔබතුමා අපිට සහය වගේ දෙන්න.
පැහැදිලි කිරීමක්
ඇමතිතුමා
ඉවර කරන්න ගරු.
ශිෂ්‍යුන්ගේ නොරුස්නා හැසිරීම මේවා තමයි මේ හේතුස්වාද කියලා තියෙන්නේ. මම ඔබතුමාට පෙන්වන්නම් මේ එස් අරුණ කිස්සිරි 2003 BA 19424 එයාගේ මේ ශිෂ්‍යංකය එයාගේ පන්ති තහනම් කරලා තියෙනවා. මම හේතුව කියන්නේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හට බදාදා දින පමණක් ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල නිරත වීමට අවසර ලබා දී තිබියදී සිකුරාදා දින රැස්වීමක් පැවැත්වීමෙන් ඉහත නීති රීතීන් දෙක කොටසේ හතරවන වගන්තියට ගැනෙන විසමාචාරයක් කර ඇති බවට.
නෑ,
මේ ශිෂ්‍යයෙකුට ශිෂ්‍යයාකාරවක බදාදා දුන්න සිකුරාදා යෙදුනා කියලා පන්ති තහනම්
කරන්න. මේ සිද්ධිය දන්නා මේ
ශිෂ්‍යෝ ඔබතුමා ඇහුවා ප්‍රශ්නේ තමයි පිළිතුරු දුන්නා. හොඳයි, ඔබ ප්‍රශ්නේ ඇහුවානේ දැන්.
ඔව්, මට ලැබුණු තොරතුරු අනුව මේ ශිෂ්‍යයා මේ නවකවදේ සංවිධානය කරමින් ඉඳලා තියෙනවා. නවකවදේ රීති විරෝධී. ඒකට පරිසරය ඔබතුමා කියුවේ මට තොරතුරු හම්බ නැවක. මේක උසාවියක් නෙවෙයි, අරස් ප්‍රශ්න අහන්න. මේක උසාවියක් නෙවෙයි.
හරි, ඔබතුමා පිළිතුරු අදා වැඩ කටයුතු
උගත්තා දෙලා තියෙනවා. මම කියන්නේ ඕන පසුගියදා විරෝධතා ව්‍යාපාරයේද බස් 50ක් ඇරියා. කවුද මේව කරන්නේ? දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ප්‍රශ්න නැහැ. සයිටම් එක කොහොමද විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට බලපාන්නේ? සයිටම් එක කොහොමද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක්? මම ඔබතුමාට කියන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තීන්දුව ශිෂ්‍යෝ නෙවෙයි.
හොඳයි,
ඒක මතක තියාගන්න. ආණ්ඩුව තීරණය කරන්නේ. පසුගිය ආණ්ඩුව කාලේ සයිකම් එක ආරම්භ කරන්න ඕන කියලා ඔබතුමාලා තීරණය කෙරුවා. ඒක අපි පිළිගන්නවා. ඒක අපි පිළිගන්නවා. ඔබතුමාලට ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑනේ. ඔබතුමාලා ප්‍රතිපත්තියක් නැහැ. ආණ්ඩුව තියෙනකොට එකක් විපක්ෂයට හරි එකක් තව එකක්.
හරි ඉදිරියට යන්න අමාත්‍යතුමා.
හරි මම අවසාන වශයෙන් කියනවා පාර්ලිමේන්තුවට මේකට විසඳුමක් දෙන්න බැරි නිසා දැන් පටන් ගත්තාත් මේකට විරුද්ධයිනේ. ඉතින් කොහොමද විසඳුමක් දෙන්නේ? හරි පටන් ගත්තාත් විරුද්ධයි. මෙතුමාලත් විරුද්ධයි. දැන් මේක දැන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. This is before the courts. සයිකම් එකේ උපාධිය ලබා ගත්ත ශිෂ්‍යෙක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඉල්ලුවා. වෛද්‍ය සභාවේ ලියාපදිංචි දෙන්න බෑ කියලා. දැන් ඒ ශිෂ්‍යයා උසාවියට ගිහිල්ලා තියෙනවා. ඔක්තෝබර් මාසේ ඒ නඩුව අහන අවසානයක් දක්වා. ඉතින් මේ ට්‍රයල් ටු ෆිනිෂ් අවසානයක්. ඉතින් ඒ තීන්දුව දෙයි. අපි ඒ තීන්දුව දෙකයි ඉමු. අපි තීන්දුව දෙකයි ඉමු.
හොඳයි. ගරු මන්දුළු ගුණවර්ධන මහත්මයාට මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා
කිව්වා. තනායකතුමනි මේ ස්ථාවර නියෝග 126 යටතේ කාරක සභාව පිළිබඳ දක්වලා තියෙනවා. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඊයේ දිනේදී අපේ මේසේ උඩ තබා තිබුණා මේ කෝප් කමිටුවේ වාර්තාව. ඒ වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නැති මහතා විසින් අගෝස්තු මාස 9 දින ඉදිරිපත් කරන ලදී කියලා තියෙනවා. මෙහිදී මේ රටත් අපිත් පාර්ලිමේන්තුවත් සියලු දෙනා බලාගෙන සිටියා. මේ භාණ්ඩාගාර බැඳුම් කර පිළිබඳ සිද්ධිය ප්‍රධානම දේ ලෙස සලකලා මේ වාර්තාවේ ඇතුළත් වෙයි
කියලා.
ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න. මට ප්‍රශ්න කියන්න ඉඩ දෙන්නකෝ. ඔබතුමාට විගණකාධිපතිතුමා මේ පිළිබඳ වාර්තාවක් දුන්නාට පස්සේ අපිට මන්ත්‍රීවරු ලෙස අයිතියක් තියෙනවා ඉල්ලා සිටින්න ගරු ඔබතුමාගෙන් මේ වාර්තාව සභාපතිතුමාට කියලා හැකි ඉක්මනින් මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. නමුත් අපිට දැනගන්න තියෙන ආකාරය අනුව සභාපතිතුමාටත් එහි කටයුතු කරන් යන බැරි ආකාරයේ විවිධ මේ බාධා කිරීම් තියෙනවා. ඒ නිසා දැන් මේ කමිටුවේ මේ සමාජිකව වෙනස් කළා මේ යට ගැහිම සඳහා වෙන උත්සාහයක් දිගින් දිගටම තියෙනවා. ඒ නිසායි මම මේ ප්‍රශ්නේ මතු කරන්නේ. කරුණාකරලා ඔබතුමා මැදිහත් වෙන විගණ කාධිපති වාර්තාවක් දුන්නාට පස්සේ තව මොනවද ඒක විභාග කරන්නේ?
හොඳයි. එහෙනම් ගරු කෝප් කමිටුවේ සභාපතිතුමා ගරු හඳුනනැති මැතිතුමා පිළිතුරු දෙන්න.
ගරු කථානායකතුමනි මේ ඉදිරිපත් කළ තියෙන වාර්තාව මාස දෙකක කාලය සඳහා වන අතුරු වාර්තාවක්. ඒකෙදි දඳුන් කර ක්‍රියාවලිය පිළිබඳව ඒ වෙනකොට තිබිච්ච තත්ත්වය පිළිබඳව ඉතා පැහැදිලිව 70, 71, 72 පිටුවල මේ අතුරු වාර්තාවේ තියෙනවා. ඊට අමතරව පොදු ව්‍යාපාර කාරක සභාව කාලසටහනක් සකස් කරලා තියෙනවා. නිශ්චිතව බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ඇතිවෙච්ච සියලුම කාරණා ඇමුණුම් සියල්ල සහිතව මේ පාර්ලිමේන්තුවට සභාගත කරන්නේ. ඒක ඔක්තෝබර් මාසේ 13 වෙනිදා වෙනකොට සම්පූර්ණ වාර්තාව සකස් කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වන කාල රාමුවක් සකස් කරලා තියෙනවා. කිසිදු බාධාවකට කිසිදු බලපෑමකට යටත් නොවි ඒක අදාළ වෙන්නේම නැහැ ගරු කථානායකතුමනි. කාරක සභාව හැටියට මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවේ තියෙන කරුණු වලට එකඟ වෙනවනම් ඒ පිළිබඳ විවාදයක් මේ පාර්ලිමේන්තුවට කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව තමයි ඊළඟට තීරණය කරන්න ඕන ඒ වාර්තාවේ කාරණා සම්බන්ධයෙන් ගන්න තීරණය. පාර්ලිමේන්තුව විසින් කෝප් කමිටුව පැවරන බලය අනුව ව්‍යස්ථාවෙන් පැවරලා තියෙන බලය අනුව කිසිදු බාධාවකින් තොරව ඒ සම්බන්ධ කටයුතු කරනවා. ඒ පිළිබඳව විපක්ෂයේ ඔබතුමාලා නියෝජනය කරන නියෝජිතවරුත් ඉන්නවා කාරක සභාවේ. ඒ අයටත් පුළුවන් සම්පූර්ණ වශයෙන් ඒ සඳහා මැදිහත් වෙන්න.
හොඳයි. ගරු බන්දුල් ගුණවර්ධන මහත්මයා මේ වාර්තාව සම්බන්ධයෙන් උත් මම මහ බැංකුවේ අධිපතිතුමාගේ අදහස් විමසුවා. එතුමාගේ එකඟත්වය අද මට ලැබුණා. ඒ අනුව ඒකම තමුන්නාන්සේ ලබා දෙන්න සල්ස් වෙනවා. පොඩ්ඩයි ගරු අනුකමන් සනාක් මහත්මයා.
ඔව්. ගරු කතානද මෙහෙම ගියොත් තව කාට හරි නැගිටලා අහන්න පුළුවන් මේ වතු වැවිලි සමාගම් ගැන කතාවක් තිබ්බා ඒකත් මේක නෙවෙයි කිය. තව කටහරිනකට ලාහන්න පුළුවන් මේ හෙජින් ගැන තිබ්බා ඒවත් ඔය එක එක වහන්න පුළුවන් නේ. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිතයන්ගේ කෝප් සභාව සැදුම් අරගෙන තියෙනවා. ඒතකොට ඒ නියෝජිතයන්ගේ වගකීම තමයි ගරු කථානායකතුමනි අපේ පක්ෂේ නියෝජිතයන් ඉන්නවා නම් ඒ නියෝජිතයන්ගේ වගකීම තමයි අපේ පක්ෂයට දැනුවත් කරන එක සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. එනිසා ඔබතුමාලගේ කණ්ඩායමක් ඉන්නවා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාත් එක්ක සහභාගී වෙනවා. ඒතකොට ඉස්සරලා ඔබතුමා එයාගෙන් අහන්න. මොකද ඒ ඔක්කොම ඉන්න තැන තමයි. මේක හරි වැදගත්. මොකද මේක වෙන වෙන ගේම් ගහ දන්න හදන්න එපා. මොකද ඉතා පැහැදිලිව මේකේ ලබන මාසයේ 13 වෙනිදාට ඒ වාර්තාව අවසන් කිරීම සඳහා සියලු නියෝජිතයන් ඉන්න සභාවකදී කාලසටහනක් හදන් තියෙනවා. ඔව් රෝඩ් මැප් එකක් හදන් තියෙනවා. හෙට ගෙන්නනවා මහ බැංකුව අධිපතිතුමා. ඊට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග, ඊට පස්සේ වාර්තාවක් සකස් කරන එක, වාර්තාව සකස් කර අවසන් වාර්තාව කෝප් සභාවට ඔක්තෝබර් මාසේ 13 වෙනිදා බාර දෙන්න එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. එතකොට එහෙම ක්‍රියාවලියක් යනවා. එතකොට මේ පක්ෂවල නියෝජිතයන්ගේ වගකීම තමයි ගරු කථානායකතුමනි ඒ ක්‍රියාවලිය පිළිබඳ ගැටලුවක් තිබෙනවා ඒ නියෝජිතයන්ගෙන් අහන එක. එහෙම නැත්නම් එකපාර උඩින් කඩා පාත් වුණා වගේ එක එක වාහනයක සාධාරණ නැහැ. මොකද මේ වාර්තාව ඉතා පැහැදිලිව ඉදිරිපත් කළ තිබෙන කවර සීමාවක්ද මහ බැංකුව පිළිබඳවත් ඒ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳවත් ඉදිරිපත් කළ තියෙන නිර්දේශන මේක තිබෙනවා.
හොඳයි ගෝවිත්තුතුමා කෝප් කම්පනී සභාපතිතුමාට ඒ කටයුතු කරන්න අවස්ථාවක් නෙවෙයි ඔක්තෝබර් මාසෙ කල් දෙන්න පුළුවන්. ගරු සභානායකතුමා
ගරු කථානායකතුමනි මම බන්දුල ගුණවන්තර මැතිතුමාට මතක් කරන්න කැමතියි ආණ්ඩුවට හංගන්න දෙයක් නැහැ. ඒකයි අපි හඳුන්නේ මැතිතුමාව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේක සභාපති කරුවේ. අපිට හංගන්න දෙයක් නැහැ. මෙතුමාගේ ආණ්ඩු කාලේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු තමයි මේකේ මූලස්ථානේ දැරුවේ. ඔබතුමාලපත් කරේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඔක්කොම හංගන්න. අපි විපක්ෂ මන්ත්‍රීවරයෙක් පත් කරලා තියෙනවා. අපිට හංගන්න දෙයක්
නැහැ. නෑ මම මේ කෝප් කමිටුවේ සභාපතිතුමා කියපු මේ පැහැදිලි කිරීම අපි පිළිගමු. මේක සාධාරණයෙන් ඔක්තෝබර් මාසේ එනකොට ඒක වාර්තාව ඉදිරිපත් කරයි. ඔව්. හොඳයි හොඳයි. ගරු බන්දුල ගුණවන්ත මැතිතුමා මේක අවසන් කරමු දැන්. තීරණයක් ආවනේ. ගරු බන්දුල ගුණවන්ත මැතිතුමා කතා කරන්න කතා කරලා ඒක අවසන් කරමු. ඔව්
ගරු කථානායකතුමනි මැතිවරණයට කලින් ගරු අග්‍රාමාත්‍යතුමා මේ රටට ප්‍රතිඥාවක් දුන්නා. මේ බැඳුම් කර සෙද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් දෙන බව අපි තේරීම්කාරක සභාව නොඉල්ලා සිටියේ කෝප් කමිටුව
පිළිගන්නේ ඔක්තෝබර් මාසේ දෙනවනේ ඒක පිළිගමු. ඒ කියන්නේ දැන් වාදවාද කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දැනිට ෆයිනල් ඩිසිෂන් ගරු මුදල් අමාත්‍යතුමා
කථානායකතුමනි ඊයේ පන්දුරුගුණ වදන ඇමතිතුමා ප්‍රශ්නයක් අහලා තිබ්බා කිසිම අදාළ බවක් නැතුවට ඒක නිකන් ප්‍රශ්නයක් ඇති කරන්න අහපු ආකාරකින් අහලා තිබ්බේ. ඒ නිසා මම හිතුවා ඒකට උත්තරයක් දිය යුතුයි කියලා. එතුමා ඊ අහපු අතුරු ප්‍රශ්නයක් තුලින් කියලා තිබ්බා මේ ආදායම් දෙපාර්තමේන්තුවේ යම් අය ලෙඩ වෙලා තියෙනවා කියලා. එතුමාට ලෙඩ වෙලා ඇති ඔයගේ ප්‍රකාශ කරන්න මේ වගේ කවුරුත් ඒ වගේ වෙලා නැහැ. ඒකට ලෙඩ වැටුනොත් සදාකල්ම ලෙඩ වැටලා ඉන්න පුළුවන් තත්ත්වයක තමයි තිබෙන්නේ.
හොඳයි.
අපි මේ අවස්ථාවේදී විතරක් නෙමෙයි මතක් කරන්නේ මෙතන පෙන්නලා තිනවා අහගෙන ඉන්නක මමයි. එතකොට මේක තුලින් ඉදිරිපත් කළා තියෙනවා මේ විදේශ අයට මේ ආදම් දෙපාර්තමේන්තුවේ බාර දීලා තියෙනවා කියලා. මේ වගේ අය කරේ මහින්ද රාජපක්ෂේ කාලේ. විදේශ අමාත්‍යාංශයේ කටයුතු එහෙ කරේ සුද්දන්ට බාර දීලා. ඉතින් මේ වගේ කරපු අපේ මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පාලන යටතේ මේවා වෙන්නේ නැහැ. මොම විනිවිද භාවයෙන් අපි කතා කරදීනි ඉදිරිපත් කරලා තියෙන කොහොමද අදහස් කියන්නේ. ආදායම 100%49% වැඩිවිලා තියෙන නිකන් නොවේයි. පොල් ගාලා නෙමෙයි. මේවා මෙතන විනිවිද භාවයක් ගෙනල්ලා මේකේ යම් විදිහකින් පිරිසුදු පාලනයක් තියෙන නිසා තමයි මේවා
ලබාගන්නේ. ඊළඟට ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා මුදල් අමාත්‍යතුමා ජාතික ගොඩනැගිලි බඩුපත් සංශෝධනය
කථානායකතුමනි I move nation building tax amendment a bill which has the consent of the cabinet
ජාතික ගොඩනැගීමේ බදු පනත සංශෝධන 2009 අංක 9 දරන ජාතික ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතක්
දෙවෙනිවර කියවීම කවදාද?
හෙට
ප්‍රධාන කටයුතු ආරම්භය අද නායපත්‍ය විෂය අංක 1 සහ 2 මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් අනුමත කිරීම. ගරු නිමල් චෙරිපාල් සිල්ලා
මැතිතුමා. ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ අංක 1 සහ 2 දරන නියෝගයන් මේ ගරු සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. 2015 11 දෙවන දින 30 අංක 1939 4 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර දෙදාස් පහේ අංක එකදරන මෝට වාහන රියදුරු පාසැල් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක නියෝග හඳුන්වාදීමට ප්‍රථම රියදුරු පාසැල් රියදුරු උපදේශක නියාමනය 1991 හයවැනි මස 5 වැනි දින ප්‍රකාශයට පත් කර තිබූ 665 ඇලිරක් 6 දරන 1990 මෝට වාහන රියපැදවීමේ පාසැල් සහ රියපැදවීමේ උපදේශක නියෝගවලට අනුකූලව සිදුවිය යුතුව තිබුණා. 2009 අංක 8 දරන මෝටර් රථ වාහන පනත සංශෝධන පනත මගින් මෝටර් වාහන පනතේ 139 වැනි වගන්තිය සංශෝධනය කරමින් රියදුරු පාසල් රියදුරු පුහුණු උපදේශක සහ සහකාර රියදුරු පුහුණු උපදේශකවරුන් සම්බන්ධයෙන් ප්‍රතිපාදන පුළුල් කරලා තිබෙනවා. ශීඝ්‍රයෙන් ඉහළ යන රථ වාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා මෙම දරු පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවේ සභාවේ අතුරු විවස්ථාවේ 12A(1)(ඡේදයේ) මගින් රියදුරු පාසල් හා රියදුරු පුහුණුව අධීක්ෂණය හා නියාමනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරමින් මෝටර් වාහන සංශෝධන පනතෙන් හඳුන්වා දී ඇති ප්‍රතිපාදනවලට අනුකූලව මේ වන විට ක්‍රියාත්මක වූ 1990 මෝටර් වාහන රියපැදවීම පාසල් රියපැදවීම උපදේශක අවලංගු කරමින් 1939 ඇලිරක් 4 දරන අතිවිතේ විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති 2015 අංක 1 දරන මෝටර් වාහන රියදුරු පාසල් රියදුරු පුහුණු උපදේශක සහ සහකාර රියදුරු පුහුණු උපදේශක නියෝග සාදා තිබෙනවා. එම නියෝගවල දෙවැනි වගන්තිය අනුව සෑම රියදුරු පාසලක්ම 3 වැනි වගන්තියේ දක්වා ඇති සූසුකම් සම්පූර්ණ කර ඇති නිශ්චිත ප්‍රමිතියකට අනුව A, B හා C ලෙස ප්‍රභේදනය කර ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කළ යුතුව තිබෙනවා. මෙම රියදුරු පාසල් වර්ගීකරණයට අනුව ලියාපදිංචි කිරීමේ ගාස්තු නියම කර ඇති අතර වසර දෙකකට වරක් නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව අලුත් කරගත යුතුව තිබෙනවා. රියදුරු පාසලක තිබිය යුතුවේ වාහන වර්ගයන්ට අයිති වන වාහනවල අවම සංඛ්‍යාව, රියදුරු උපදේශකවරුන්ගේ අවම සංඛ්‍යාව, සහාය උපදේශකවරුන්ගේ සංඛ්‍යාව, විෂය නිර්දේශ ක්‍රමවේදය සහ රියදුරු පාසල්වල ප්‍රමිතිය නියාමනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ නියෝග මගින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. රියදුරු පාසලක සේවකවරුන්ද රියදුරු උපදේශකවරුන් A, B, C වශයෙන් ඔවුන් සතුව ඇති උපදේශන බලපත්‍රයේ ස්වභාවය අනුව වර්ගීකරණය කරලා තියෙනවා. සහකාර රියදුරු උපදේශකවරුන් සඳහා වෙන් වූ වර්ගීකරණයත් මෙම නියෝගවලින් හඳුන්වා දී තිබෙනවා. රියදුරු උපදේශකවරුන් සහ රියදුරු උපදේශකවරුන් වෙනුවෙන් උපදේශක බලපත්‍ර ලබා දීම සහ විෂය නිර්දේශයන් පැවැත්වෙන විභාගය හා ප්‍රායෝගික පරීක්ෂණය පිළිබඳ විස්තර සහ උපදේශක බලපත්‍ර සඳහා අය කරුණු ලබන ගාස්තු පිළිබඳව මෙම නියෝග මගින් යොදා තිබෙනවා. එමෙන්ම උපදේශක බලපත්‍ර සඳහා ඉල්ලුම් කරුණු ලබන ආදර්ශ අයදුම් පත්‍රයද මෙම නියෝගවලින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මෙම නියෝග ප්‍රකාශයට පත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සිංහල මුද්‍රණයේ 6A පිටුවේ දෙවන කොටසේ 14A වගන්තිය නිවැරදි කර දෙමළ මුද්‍රණයේ 14FF වගන්තිය ඇතුළත් කර ඇති දෝෂ නිවැරදි කිරීම සඳහා 1963 ඇලිරක් 36 හා 2016 අප්‍රේල් 22 වෙනි අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරලා තිබෙනවා. මෙම දෝෂ නිවැරදි කිරීම සහිත ගැසට් පත්‍රය භාෂා ත්‍රිත්වයේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මත 2016/04/22 දින අංක 19/63/36 දරන රජයේ අතිවිශේෂ ගැටපත් පත්‍රයේ පළ කරන ලද නියෝග අවලංගු කර අදාළ නිවැරදි කිරීම ඇතුළත් සංශෝධන නියෝග තමයි භාෂා තුනෙන්ම මේකව ස්වභාවට ඉදිරිපත් කළ තිබෙන්නේ. විශේෂයෙන්ම
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසෙන්ද පැමිණුව ඇත.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මා කිව්වේ මේ ගැසට් නිවේදනයේ තියෙන කාරණා පිළිබඳව. විශේෂයෙන්ම රියදුරු පාසල් මේ ආකාරයෙන් නියාමනය කිරීම මං හිතන්නේ අපේ ගමනාගමන ක්ෂේත්‍රයේ සඳහා අතිශයින්ම වැදගත්. රටේ ඇතිවෙන රිය අනතුරු ප්‍රමාණය ගැන බැලුවාම අපේ රියදුරුවන්ගේ ගුණාත්මක භාවය ඉතාම ඉහළ මට්ටමක තිබිය යුතුයි. ඒ නිසා රියදුරුවන් පුහුණු කරන ආයතන ඒ ගුණාත්මක මට්ටමේ නොමැතිනම් අපිට මේ තත්ත්වය අපිට උදා කර ගැනීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන ඉතා හොඳින් අධීක්ෂණය කරලා මේ රියදුරු පාසල් වලින් බිහිවන රියදුරන් ඉතාම නීතිගරුක මෙන්ම රථ ධාවනය කිරීම සඳහා ප්‍රවීණත්වයක් ඇති
ප්‍රියදුරන් බවට පත් කර ගැනීම. ඉතින් අන්න ඒ අරමුණෙන් තමයි මේ කටයුත්ත මේ මෙම ගැසට් පත්‍රය අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊළඟ ගැසට් පත්‍රය 1946 ඇලිරක් 10 දරන 2015 12 22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2009 අංක 8 දරන මෝටර් වාහන සංශෝධන පනතේ 61 වෙනි වගන්තිය මගින් මෝටර් වාහන පනතට ඇතුළත් කරන ලද 213 ඈ වගන්තිය මගින් මෝටර් වාහන තියාගහ දිරිදීමන අරමුදලක් පිහිටුවීට බද ප්‍රතිපාදන හඳුන්වා දීලා තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යතුමා විසින් මෝටර් වාහන පනතේ 213 ඈ වගන්තිය මගින් කියවෙන 237 වෙනි වගන්තිය යටතේ 2011 අංක 4 දරන මෝටර් වාහන තියාග සහ දිරිදීමන අරමුදලේ නියෝග 1726 ඇලිරක් 12 හා 2010 10 5 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරමින් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ඒ නියෝගවල දෙක එක නියෝගයේ මගින් තියාග සහ දිරිදීමන අරමුදල් කළමනාකරණය සහ පරිපාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කළා තිබෙනවා. එම නියෝග ප්‍රකාශයට පත් කරන ද අවස්ථාවේදී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරියා වූයේ ප්‍රධාන ධනකාධිකාරීවරයා. එබැවින් ඒ නියෝගවල දෙක එක නියෝගයේ ඈ යටතේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ධනකාධිකාරීවරයා නම් කළා තිබෙනවා. ඉන්පසු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු භාර කිරීම සඳහා ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුරක් ස්ථාපිත කර ඒ සඳහා නිලධාරියෙකු පත් කළා තිබෙනවා. ඒ නිසා මේක නිවැරදි කළ යුතුයි. එබැවින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ධනකාධිකාරී වෙනුවට ප්‍රධාන මූල්‍ය නිලධාරී තියාග සහ දිරිදීමන අරමුදල් පාලක මණ්ඩලයේ ඇතුළත් කිරීම සඳහා තමයි මේ අවශ්‍ය සංශෝධනයන් ගෙනවිත් තිබෙන්නේ. විශේෂයෙන්ම මේ තියාගහ දිරිදීමන අරමුදල සම්බන්ධයෙන් මා කියන්නට කැමති මේ අරමුදල පාලනය වෙන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් පරිපාලන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජිතයෙකු හා භාණ්ඩාගාර නියෝජිතයෙකු. අරමුදල් ලැබෙන්නේ මෝටර් රථ පනත යටතේ ලැබෙන ආදායමින් 1%ක් පළාත් සභා ආදායමින් 1%ක් ඒ වගේ මේ ආයෝජනය කරමින් ලැබෙන පොලී මුදල්. මුදල් බෙදී යන ආකාරය පරිපාලන වියදම් සඳහා ආදායමින් 1%යි රඳවා ගැනීම සඳහා ආදායමින් 5%යි කාර්ය මණ්ඩල පුහුණු සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂයක් වෙන් කළා තියෙනවා. සුබ සාධන විනෝද කටයුතු සඳහා 50,000ක් ප්‍රසංසනාත්මක ඇගීම් සඳහා වාර්ෂිකව 50,000යි ඉතිරිය දිරිදීමනා ගෙවීම සඳහා. දිරිදීමනා ගෙවීම සඳහා නිර්ණායකයන් සකස් කළා තිබෙනවා. දිරිදීමනා හඳා වෙන් කළ මුදලේ මුළු වටිනාකමෙන් 40%ක් සේවකයන්ගේ මූලික වැටුප පදනම් කරගෙන සේවකයන් අතර බෙදී ආයිතු. දිරිදීමනා හඳා වෙන් කළ මුදලේ වටිනාකමෙන් 60%ක් ශාඛාවන්ගේ වැඩ කටයුතු සඳහා දායක වූ සහ එකී කාර්තුවේ කාර්ය සාධනයේ සැලකිල්ලටගෙන ශාඛාවන් සේවකයන් අතර සමානව බෙදී ආයිතුයි. දිරිදීමනා ලැබීම සඳහා සූසුකම් ලැබීමට අවම වශයෙන් කාර්තුවකට දින 30ක්වත් සේවය කළ යුතුයි. එක් කාර්තුවක් සඳහා දින 6ක රිමාඩු හිමිකම් අවසරය ලබා දුන් ලබයි. ඊට අමතරව ලබා ගන්නා නිමාඩු සඳහා සමානුපාතික පදනම් මත දිරිදීවන ගෙවීම් වලින් අඩු කරනවා. ඒ වගේ මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් තියාගහ අරමුදල් දීමන දළ වශයෙන් ගත්තොත් 2009-2010 ලැබීම් මිලියන 57යි ගෙවීම් මිලියන 13යි 2011 දළ වශයෙන් ලැබීම් මිලියන 68යි ගෙවීම් මිලියන 62යි 2012 මිලියන 72යි ගෙවීම් 67යි 2013 මිලියන 73යි ප්‍රමාණයක් පමණ ගෙවීම් 68යි 2014 මිලියන 91ක් පමණ ගෙවීම් මිලියන 80ක් 2015 මිලියන 116යි ගෙවීම් 108යි. එතකොට මේ අරමුදල මගින් දිරිදීමනා හා තියාග ලබා දීම පිළිබඳ වුවද දැනට දිරිදීමනා ලබා දීම පමණක් සිදු කරනවා. අපේ අනාගත බලාපොරොත්තුව අනිත් අංශයන් සඳහාත් නිසි ආකාරයකින් යොමු වීමට. අත වශයෙන්ම මේ දිරිදීමනා ලබා දීමේ බලාපොරොත්තු වෙන්නේ වඩාත් කාර්යක්ෂම වූ සේවාවක් අවංකව මේ අය ඉටු කරයි කියන කාරණය පිළිබඳව. ඒ පිළිබඳව දැන් අපිට තියෙනවා මාධ්‍ය වාර්තා, නොයෙකුත් පරීක්ෂණ කෝප් කමිටුව ඉදිරියේ අපි අපේ අමාත්‍යංශයේ ඒවා සැලකිල්ලට අරගෙන ඒවා නිවැරදි කිරීම සඳහා කටයුතු කරන්න ඕන. ඒ වගේම අපේ ක්‍රමවේදයන් විශාල ප්‍රමාණයක් අපිට වෙනස් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම අපේ ඊ මෝටරින් ව්‍යාපෘතිය අපිට කෝප්පකා කමිටුව මගින් පෙන්වා දුන්නා. එය ඉතා ඉක්මනින් ආරම්භ කිරීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳව දැන් ඒ පිළිබඳව පාරදෘශ්‍ය භාවයකින් යුතුව කටයුතු කිරීම සඳහා තාක්ෂණික කමිටුපත් කළා. කැබිනට් මණ්ඩලය මගින් ඉදිරිපත් පත් කරනු ලබන කමිටුවක් මගින් එය ක්‍රියා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන අපි යොදනවා. මොකද එවැනි නවීන තාක්ෂණ ක්‍රමයන් තුළින් මේ මෝටර් රථ ලියාපදිංචිය මෝටර් රථවල අයිතිය පැවරීම තුළින් තමයි අපිට දූෂණය වගේ කාරණා අපිට අවම කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බොහෝ විට කොච්චර අපි උත්සාහ දරුවත් ඒවා අවම කරගැනීමේ අපහසුකම් රාශියක් තියෙනවා ප්‍රායෝගික වශයෙන්. ඒ නිසා මම මේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මේ ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අපි ඒ කටයුත්ත ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මෝටර් රථ දෙපාර්තමේන්තුවට ආවේනික වූ අඩුපාඩුකම් රාශියක් තියෙනවා. අපිට 160ක් පමණ වූ මේ මෝටර් රථ මේවා ලියාපදිංචි කිරීම මේවා පිළිබඳව අදාළ ලිපිගොනු ඉස්සර අපි තිබුණේ මේ ඔක්කොම ලිපිගොනු වශයෙන් එක් එක් මෝටර් රථයට එක එක වෙන් කරලා මේවා ගොඩ ගහලා තිබ්බා. මේවට හරියට ගබඩාවක් තිබුණේ නැහැ. මේවා කන්ටේනර් වල දාලා තමයි අපි මේ වෙන් කරලා තියෙන්නේ. ඉතින් නඩුවකට යම් ලිපිගොනුවක් ඕනනම් මේ කන්ටේනර් ගලවලා ඒ නිසා අපි මෙම ෆයිල් ටික හරියට කොම්පියුටරයිස් කළා. ඒ සඳහා විශේෂ වැඩසටහනක් පමණක් නෙවෙයි, පරණ ෆයිල් සියල්ලම නැවත නිසි ලෙස ගබඩා කිරීම සඳහා මම මුදල් ලබා දුන්න භාණ්ඩාගාරයේ මම ස්තුතිවන්ත වෙනවා මුදල් ලැබීමට. ඒවටත් රාක ගැහිමටත් දැන් ඒ ගබඩාවේ වැඩ කටයුතු අවසන් වෙනවා. මේ අවුරුද්ද අවසන් වීමට පෙර ඒ සියලුම ලිපිගොනු නිසි ආකාරයෙන් වර්ෂ 90 දින 90 ඒවා කටයුතු කිරීම සඳහා අපි මේ අලුත් ස්ථානෙට ගෙනියනවා. ඊට පස්සේ ඉදිරියේදී එන සියලුම දේවල් අපි කම්පියුටරයිස් කරලා පරිගණකගත කරලා ඒවා සුරක්ෂිතව තබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කරනවා. විශේෂයෙන්ම ඊ මෝටරින් ව්‍යාපෘතියම මේ අලුතෙන් එන සියලුම වාහන පිළිබඳව යම් කෙනෙකුට තමන්ගේ වාහනය තව කෙනෙකුට විකුණන්න ඕන නම් ඒක ට්‍රාන්ස්ෆර් කරන්න ඕන නම් ඒවා ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන් වෙන විදිහට අපි ඊ මෝටරින් ව්‍යාපෘතියෙන් බලන්නේ ඒකයි. ආයේ මෙතන ඇවිල්ලා තරවකාරු හම්බෙන්න ඕනේ නැහැ. එක එක කෙනාට මුදල් දෙන්න ඕනේ නැහැ. ඒ පිළිබඳව ක්‍රෙඩිට් කාඩ් එක මේක කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඒ වගේම අපි දැනටමත් මේ අනුව නව ලියාපදිංචි කිරීම විශේෂයෙන්ම මෙරට එකලස් කරන ලදී අතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. මව් සමාගම නොවන ආනයනකරුවන් විසින් මෙරට රානයකරුත අලුත් මෝටරත් සඳහා සහතිකයේ ඒක සඳහන් කිරීම, ලිපිගොනු අස්ථානගත වීම සුරක්ෂිතතාවය පිළිබඳව ගැටලුවක් ඇති වූ බැවින් ලිපිගොනු විධිමත් කිරීම පිළිබඳ යාන්ත්‍රිකව මිටි බැඳීම බණ්ඩල් සඳහා යන්ත්‍රයක් මිලාගෙන තියෙනවා. වේරහැර කාර්යාලයේ පරිශ්‍රයේ ලිපිගොනු මිලියන 40ක් ගබඩා කළ හැකි සම්පූර්ණ ලේඛනාගාරයක් මං කිව් විදිහට මිලියන 80ක වියදමින් වියදම් කළා තියෙනවා. ආනායනික වාහන සම්බන්ධයෙන් තොරතුරු ඍජුවම මෙම දෙපාර්තමේන්තුවට ලබා ගැනීම සඳහා ප්‍රේගුව සමග ඍජු මාර්ගකත්ව ඔන්ලයින් සමන්තාවයක් ඇති කිරීමට, ඒ වගේම ව්‍යාජ ලිපිනයන් වාහන ලියාපදිංචි කිරීම වැළැක්වීම සඳහා වාහනේ ලියාපදිංචි සහතික ඇතුළත් කරන ලිපිනය ජාතික හැඳුනුම්පතේ ලිපියට වඩා වෙනස් වන අවස්ථාවන්හිදී ග්‍රාම සේවක නිලධාරි විසින් නිකුත් කරන පදිංචිය සනාථ කිරීමේ සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම, ඊළඟට අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර ඉදිරියේදී නිකුත් කරන අංක තහඩු සඳහා RFID රේඩියෝ ෆ්‍රීකවන්සි ඇඩෙන්ටිෆිකේෂන් පහසුකම් සහිතව තිබිය යුතු බවට නිර්ණායකයක් අපි ඇති කරලා තියෙනවා. ඒ වගේම වාහන තමනමට පවරා නොගෙන විවෘත ලීවිලි මත තබාගෙන සිටීම නිසා දඩනියම වූ පුද්ගලයින්ට හට සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් අතර සැප්තැම්බර් මාස 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙනවා. පැවරුම් ලේකරවල වාහනේ සන්තකයේ වෙනස් වී 14ක් ඇතුළත අයිතිය පවරා ගැනීම සඳහා ඉල්ලුම් නොකළොත් දිනකට රුපියල් 100ක අතිරේක ගාස්තුවක් යටත් වී යන පැහැදිලිව මුද්‍රණය කිරීමගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා කියනවා. එමෙම රියදුරු පාසල් නියාමනය කිරීම තුළින් අපිට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා ගන්න පුළුවන්. වේරහරහා කළුතරන ප්‍රදේශවල ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ආදර්ශ ධාවන පත දෙකක් ඉදි කරනවා. ඌව වයඹ සහ උතුරුමැද යන පළාත්වල දුරු දීම ආදර්ශ ධාවන පත ඉදි කිරීමට අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා. රියදුරු බලපත්‍ර සඳහා වන ලිඛිත පරීක්ෂණයේදී මෙතෙක් කල නිකුත් කළ කට්ටල සංඛ්‍යාව වැඩි කිරීම මගින් එම විභාගයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම, ඒ වගේම මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ රියදුරන් සඳහා මගී ප්‍රවාහන සේවා බලපත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඒ කටයුතු කරනවා. ඒ වගේම ප්‍රභු ආරක්ෂක රියදුරන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම කරලා තියෙනවා. මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, ත්‍රීරෝද වලින් අද සිදුවන අනතුරු ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඒ නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ විශේෂ කැබිනට් අනුකමිටුවක් මගින් මෝටර් බයිසිකල් වල ධාරිතාව පිළිබඳව ත්‍රීරෝද වලින් සිදුවන අනතුරු මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. ඒ සඳහා ආරක්ෂිත වැඩපිළිවෙළවල් සකස් කිරීම හා ත්‍රීරෝද රථවලට රියදුරු බලපත්‍ර ලබා දීමේදී අපි මීට වඩා ආරක්ෂක විධිවිධාන යෙදිය යුතුයි. ඒ වගේම ත්‍රිකුණාමල නව කාර්යාලයේ ගොඩනැගිල්ලක් ඉදි කිරීම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ එම ගොඩනැගිල්ල තුළම අපි ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි දැනටම ඒ වගේම කාර්මික සේවාවන් මාර්ග ආරක්ෂණය වැනි මේ වැඩ කටයුතු රාශියක් ඉෂ්ට කරලා තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම හුඟක් මුදල් සැරිසරන සංසරණය වෙන ස්ථානයක් නිසා චෝදනා වැඩි. නමුත් අපි මේ සඳහා නිසි ක්‍රමවේදයන් තුළින් පමණයි මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වන්නේ. ඒ නිසා මම මේ නියෝග දෙක ගරු සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. මගේ නියෝජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නේ නැති මට ආර්ථික සංවර්ධන කමිටුවට යාමට තිබෙන නිසා මම අවසරය ඉල්ලා සිටිනවා. නමුත් එය අවසන් වූ වහාම මම මේ ස්ථානයට පැමිණෙන බවත් ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
ගරු මුලාසනාරූඪ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම ගරු ඇමතිතුමා ඉදිරිපත් කරපු මේ සංශෝධනයේ කැබිනේ විශේෂයෙන් මේ ගැසට් පත්‍රය සම්බන්ධ විවාදෙදී මේක තියෙන කාලීන සහ අත්‍යවශ්‍ය වැදගත්කම නිසා මේ පිළිබඳ කරුණු කිහිපයක් මතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇතරම රියදුරු පාසලක ප්‍රමිතිය එවගේම රියදුරු පාසලක තත්ත්වය නියාමනය කිරීම අත්‍යවශ්‍ය වැදගත් දෙයක්. අපි විශ්වාස කරනවා ඒ නිසාම නෙමෙයි රටේ මේ ඇති වෙලා තියෙන මාර්ග අනතුරු හදිසි අනතුරු ඒ සියල්ල සිද්ධ වෙන්නේ. ඒකට තවත් බොහෝ හේතු තියෙනවා. වුණත් මේ රියදුරුකගේ ප්‍රමිතිය සකස් කිරීමේදී රියදුරු පාසලක ප්‍රමිතිය ඉතා වැදගත් වෙනවා. ඒක නියාමනය කිරීම ඒ නිසාම වැදගත් වෙනවා. ඒකේ මතුවෙන්න පුළුවන් ප්‍රායෝගික කරුණු කිහිපයක් මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. මේ පළවෙනි කාරණාවක් තමයි ඔබතුමාලා හඳුන්වා දෙන මේ රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන් පමණක් රියදුරු බලපත්‍ර ලබා දීමේදී බලපත්‍රයක් සහිතව කටයුතු කළ යුතුයි කියන කාරණාව. මොකද හේතුව දැන් මේක එහෙම හදනවා නම් ඒකට අවශ්‍ය කරන පහසුකම් පද්ධතියත් සකස් විය යුතුයි. ගරු සභාපතිතුමනි, හේතුව දැනටත් මෙවැනි ලයිසන් රියදුරන්, ඒ කියන්නේ ලයිසන් බලපත්‍රලාභී උපදේශකවරුන් ලංකාවේ ඉන්නේ 1500ක් පමණ ඔක්කොමලා මුළු ප්‍රමාණයම. දැන් ඔබතුමාලා මේ ක්‍රියාවලියට අනුව මේ ගැසට් පත්‍රයට අනුව 6 ඊවගන්තියේදී වළංගු රියදුරු උපදේශක බලපත්‍රයක් සන්තකයේ නොමැති පුද්ගලයෙකු කිසිදු රියදුරු උපදේශකවරු වශයෙන් ඕ සහකාර රියදුරු උපදේශකවරු වශයෙන් සේවයේ නොයදී යුතුය කියන කාරණාව අවධාරණය කළ තියෙනවා. ඒ වගේම තමයි සෑම රියදුරු පුහුණු කරන මේ බලපත්‍රයක් ලබා දෙන සෑම රියදුරු පාසලකම පුහුණුව පැවැත්වීම සඳහා බලපත්‍රලත් රියදුරු උපදේශකවරුන් හෝ සහකාර රියදුරු උපදේශකවරුන් පමණක් සේවයේ නියුක්ත විය යුතුය කියන කාරණාව. එහෙම වුණාම තියෙන ගැටලුව තමයි දැන් 1500ක් විතර ප්‍රමාණයක් නෙමෙයි දැනට ඉන්නේ. එහෙමනම් දැන් මේකදී අනිවාර්යයෙන්ම ඔබතුමාලට සිද්ධ වෙනවා මේ රියදුරු පාසල් වල තියෙන අවශ්‍යතාවයට රටේ තියෙන රියදුරු පාසල් ප්‍රමාණයට රියදුරු උපදේශකවරුන්ව බලපත්‍රලාභී උපදේශකවරුන්ව ඇති කරන්න. දැන් මේක 2016 ජනවාරි පළවෙනි දින මේක ක්‍රියාත්මක වෙනකොට මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න නම් සෑම රියදුරු පාසලකම එවැනි උපදේශකවරු ඉන්න නම් එතකොට ගැටලුවක් තියෙන එවැනි උපදේශකවරු ඇති කරන්නේ කොහොමද කියලා. මොකද ඊළඟට මේ උපදේශකවරයෙක් සඳහා වන සුදුසුකම් ගත්තොත් එහෙම ඒ උපදේශකවරයෙකු වීම සඳහා වන සුදුසුකම් ගත්තොත් එහෙම ඔවුන් විභාගයක් සමත් වෙන්න ඕන. ඒ විභාගය සාමාන්‍ය විභාගයක් නෙමෙයි, ඒක ටිකක් විශේෂ විභාගයක්. ඒ සඳහා වන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරපු ක්‍රමවේදයක් පාඨමාලාවක් තියෙනවා. ඒ පාඨමාලාව හදාරන්න ඕන. ඒ වගේම සෑම රියදුරු පාසලකම මේ ප්‍රභේදගත කිරීම අනුවත් විශේෂත්වයන් තියෙනවා. මේ සංකීර්ණ ක්‍රියාවලියක්. මම කියන්නේ මේක අවශ්‍යතාවයක් නැහැ කියලා නෙමෙයි. නමුත් මේ නිසා වෙන්න පුළුවන්කම තමයි දැනට පවත්වගෙන යන රියදුරු පාසල් වල වලින් කොහොමද මේ 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 ප්‍රමාණය වෙන් කරගන්නේ කියන ප්‍රශ්න එකක් හැටියට මතුවෙන ප්‍රායෝගික ගැටලුවක්. ඊළඟ දැනට තියෙන පනත අනුව දැනට තව නීතියක් තියෙනවා. අවුරුදු 20කට වැඩි රියදුරු බලපත්‍රයක් තියෙන ඕනෑම කෙනෙකුට එල්බෝඩ් එක ගහගත්තොත් තව කෙනෙක්ව පුහුණු ගන්න පුළුවන්. තව කෙනෙක් පුහුණු ගන්න පුළුවන්. අවුරුදු 20කට වැඩි එල්බෝඩ් එක පාවිච්චි ගන්න පුළුවන්. ඕනම පුජ්‍යලයකට තව කෙනෙකුට පුහුණු ගන්න පුළුවන්. එතකොට එවැනි පුහුණු කිරීමක් මේ නිසා කරන්න බැරිද? ඒ ප්‍රශ්නේ ඊළඟට මතුවෙනවා. දැන් මේ 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 තත්ත්වයට තනං අනිවාර්යයක් වෙනවා උපදේශක බලපත්‍රයක් සහිත රියදුරු පාසලකින් පමණමයි රියදුරු පුහුණුවක් ලැබලා රියදුරු බලපත්‍රයක් අලුතෙන් ගන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ ප්‍රායෝගික ගැටලුව කොහොමද විසඳන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට ඔබතුමාලගේ මේ කාරණාව අනුව රියදුරු පාසලක් වන්නේ ස්ථිර ගොඩනැගිල්ලක් තියෙන, ඒ විතරක් නෙමෙයි මෝටර් වාහනයක ආදර්ශ පද්ධතිය ප්‍රදර්ශනය කිරීමක් සහිත දේශන පැවැත්විය හැකි දේශන පහසුකම් තියෙන, කාර්මික පුහුණුව සඳහා පහසුකම් තියෙන, වාහන නැවැත්වීමට පහසුකම් තියෙන, වාහන අංගණයක් තියෙන ස්ථානයක් තමයි වෙන්න ඕන රියදුරු පාසලක් බවට. ඇත්තටම හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට දැන් තියෙන රියදුරු පාසල් වලට මොකද වෙන්නේ? මෙහෙම ගත්තොත් වෙන දේ තමයි මේ රියදුරු පාසල් කියන එක ඉතාම සීමිත පිරිසකගේ මහා පරිමාණ දැවැන්ත ව්‍යාපාරයක් බවට විතර පත් වෙන එක. මොකද අපි දන්නවා ඇත්තටම රියදුරු පාසලක දැන් තියෙන රියදුරු පාසල් වල ඒ රියදුරු පාසලේ නෑ පහසුකම් නගර බද ගත්තොත් එහෙම ලොකු වාහන අංගණයක් පවත්වාගෙන රියදුරු පාසල පවත්වාගෙන යන්න බෑ. බොහෝ වෙලාවට රියදුරු පාසල ආසන්නයේ තියෙන ප්‍රධාන පාර අයිනේ එක්කෝ ඒ පාර අයිනේ වාහනේ නවත්තලා තියෙනවා. නැද මේ 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 කඩයුත්ත අතොත් ඒක ඒතොර ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියන ප්‍රශ්නේ එනවා. එතන තියෙන දේ තමයි දැන් ඔබතුමාලා දැනට පවත්වාගෙන යන පවතින රියදුරු පාසල් වලට මේක නිසා මොකක්ද ඇති වෙන තත්ත්වේ කියන කාරණාව පැහැදිලි කරගන්න අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන්ම මේ උපදේශක ලයිසන් එක දැනට තියෙන නම් ගරු ඇමතුමනේ 1500 ක විතර තමයි ලංකාවේ. විතර ඒ අය මේ තත්ත්වයට පත් කරනවා. එක තත්ත්වයක්. එහෙම නැත්නම් අඩුතරමේ මේ සහායක උපදේශක ලයිසන් එක කියන එකවත් සුසුසුකම් යම් ප්‍රමාණයකට රියදුරු බලපත්‍රයේ සුසුසුකම් තියෙන්න ඕන, පුහුණු කරන්න පුළුවන්කම තියෙන්න ඕන, විභාග පාස් කිරීම පැත්තෙන් ගත්තොත් ඊට වඩා යම් පහසුකමක් ලබා දෙන්න අවශ්‍යතාවය තියෙනවා ප්‍රායෝගිකව. ඊළඟට දැනට 2009 අංක 8 දරන පනතේ නීතිය අනුව මාස 8ක් රියදුරු පාසලක පුහුණු වෙන්න ඕන කියලා එකක් තියෙනවා. මාස 3ක්. මාස 3ක් රියදුරු පාසලක පුහුණු වෙන්න ඕන බව තියෙනවා. කාට හරි රියදුරු බලපත්‍රයක් ගන්න අවශ්‍ය නම් මාස 3ක් පුහුණුවක් ලබන්න ඕන රියදුරු පාසලක. ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි මේ මාස 3 පුහුණු වෙන්න ඕන කොච්චර කාලයකටද කියලා කොහෙවත් නැහැ. ඒ නිසා මාස 3ම පුහුණු වෙන්න ඕන දවසර පැය කීයක්ද? දැන් සමහර බොහෝ වෙලාවට තියෙන දේ තමයි මේක එක දිනයකට පැය කීයක් පුහුණුව කරන්න ඕනද කියන එක ගැන නිශ්චිතභාවයක් නැහැ. දැන් මේකෙදිමත් ඒක සකස් වෙනවා නම් හොඳයි කියලා අපි කියන්නේ. මොකද එහෙම නැත්නම් වෙන්න පුළුවන් දේ තමයි කලින් තිබුණේ නම් පැය 5ක පුහුණුවක් තිබුණා නම් ඇති කියලා පස්සේ එක මාස 3ක් දක්වා මේ වුණා. බොහෝ කිසිම රියදුරු පාසලක මාස 3ක් නම් පුහුණු කරන්නේ නැහැ. මාස 3ක් පුහුණු කරන්නේ නැහැ. එහෙම මාස 3ක් පුහුණු කරනවද කියලා නියාමනය කරන්න ක්‍රමවේදිකුත් මෝටර් රථ දෙපාර්තමේන්තුවට ඇත්තෙත් නැහැ. දැන් මේ රියදුරු පාසලක මාස 3ක් අනිවාර්යයෙන්ම පුහුණුව කරනවද නැද්ද කියලා නියාමනය කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඊළඟට මෝටර් බයිසිකල් වලටත් මෝටර් බයිසිකලයේ බලපත්‍රයක් ගන්නත් මාස 3ක් ට්‍රේනින් වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ කොහෙවත් ප්‍රායෝගිකව. මේ ක්‍රමවේදයට අනුව ගත්තොත් නම් ඒක එහෙම තමයි තියෙන්නේ. ඊළඟට තවත් ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. දැන් විශේෂයෙන් මම ඔබතුමාගේ අවධානයට යොමු කරන මෙන්න මේ ප්‍රමිතීන් පවත්වාගෙන යන්න. දැන් ඔබතුමාලා මේ රියදුරු පාසල් ඇති කරලා ඒකට වාහන අංගණයක් හදලා පහසුකම් ඇති කරලා උපදේශක බලපත්‍රයක් හඳුන්වා දීලා මේ ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ ඊළඟට තියෙන ගැටලුව තමයි මේක නියාමනය කරන්නේ කොහොමද? දැන් මම සරල උදාහරණයක් කියනම් ප්‍රායෝගික උදාහරණයක්. දැන් කොළඹින් පිටදී තමන්ගේ වාහනයක නිහිලා බලපත්‍රයක් ගන්න ඉදිරිපත් වෙන්න පුළුවන් ඒ වාහනේ. හැබැයි දැන් වේරහැර රියදුරු පාසල් වේරහැරදි ගත්තොත් එහෙම වේරහැරට ලයිසන් ගන්න එන අය ට්‍රයල් එක දෙන්න ඕන රියදුරු පාසලකින්. රියදුරු පාසලකින් ගන්න වාහනයකින් තමයි ට්‍රයල් එක දෙන්න ඕන. වේරහැර මොටර දෙපාර්තමේන්තුව ඉදිරිපිට පාරේ තියෙනවා සමහර ආයත රියදුරු පාසල් රොමතුම දන්නවා. ඒවා තියෙන්නේ රියදුරු පාසල් හැටියට නෙමෙයි ට්‍රයල් එකට වාහනයක් දෙන්න. ට්‍රයල් වාහන සප්ලයි කරන එක. එතකොට ඒ පුරුදු වෙච්ච කෙනා බලපත්‍රය ගන්න එන කෙනා පුරුදුද නැද්ද එයා කොහෙන් දාවෙකින්ද මොනවද මොකක්වත් නැහැ. එතන තියෙන දේ තමයි වාහනයක් සැපීමට ආයතන තියෙනවා. ඒක නියාමනය වෙන්න එපයි. එහෙම නියාමනය නුනම තමයි ප්‍රශ්නේ එන්නේ. ඒක දැන් රියදුරු පාසලකින්ම නම් වාහනයක් ගන්න ඕන. ඒ රියදුරු පාසලෙන් පුරුදු කරපු රියදුරු පාසලෙන් වාහනයක් දීලා එවන්න ඕන. එහෙමනේ මේ බස් එකේ කොළඹ ඇවිල්ලා වේරහැරට ඇවිල්ලා වේරහැර රියදුරු පාසලකට ගිහිල්ලා පැයකට දෙකකට ගන්න වාහනයක්. මොකද ඊතර රියදුරු පාසල කියලා බෝඩ් එක දාලා තිබ්බට ගරු මුදාසරා උඩ සභාපති උනේ ඒක තියෙන්නම වාහනයක් දෙන්න තමයි. ඒක ඇතුළ ගත්තොත්ම කැබ් සර්විස් එකක් වගේ. වාහන සපේන ආයතනයක් විතරයි ඒක. ඉතින් එවැනි කාරණාවල් බරපතල ප්‍රශ්න හැටියට තියෙනවා. ට්‍රයල් එකට වාහන ලබා දෙන එක නෙමෙයි අතර රියදුරු පාසලක කාරණාව වෙන්නේ. රාජකාරිය වෙන්නේ. ඒක ඊට වඩා පුහුණු කිරණ ආයතනයක් විය යුතුයි තියෙනවා. ඊළඟට ගරු සභාපතිතුමනි ඇමතුමාගේ අවධානයට යොමු කරන්න ඕන. දැන් සාමාන්‍යයෙන් නීති අනුව තියෙන්නේ ලයිසන් එකක් ගන්න අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන කියලා. අවුරුදු 18 සම්පූර්ණ වෙන කෙනෙකුට තමයි ලයිසන් එකක් ගන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි ඒ වගේම තියෙනවා තව එකක්. මෝටර් බයිසිකල් වලට අවුරුදු 17 සම්පූර්ණ වුණාම ඒ අවුරුදු 17 සම්පූර්ණ වෙන කෙනාට ලර්නින් පර්මිට් එකක් ගන්න පුළුවන්. පුහුණු වෙන බලපත්‍රයක් ලබා දෙනවා. ඒතර පුහුණු වෙන බලපත්‍රය අරගෙන රට පුරාම ඇවිදින්න පුළුවන්. මෝටර් බයිසිකලෙන් ගියාම පුහුණු වෙන බලපත්‍රය අරගෙන යන කෙනා හොයන්නේ නැහැනේ කවුද කියලා. එතකොට ඒකෙන් ගිහලා අනතුරක් වුණොත් එහෙම ලයිසන් නැතුව අනතුරු වෙන ඕන තරම් කොහොමත් මෝටර් බයිසිකල් ලයිසන් නැතුව යනවා. නමුත් මම කියන්නේ දැන් අවුරුදු 18 නම් බලපත්‍රය දෙන්නේ අවුරුදු 17 ලර්නින් පර්මිට් එකක් දෙන එකේ තේරුමක් නැහැ. එහෙමනම් ඔබතුමාලා වයස අඩු කරලා අවුරුදු 17 ම පර්මිට් එක දෙන්න ක්‍රමය හදන්න ඕන. ඒක ඊට වඩා ප්‍රායෝගිකයි. මොකද ලර්නින් පර්මිට් එකත් රියදුරු බලපත්‍රයක් හැටියට සලකනවා. ඒක නිසා ඒක රයිවගේම තමයි දැන් ලියාපදිංචි වෙන්නේ නැතුවත් තාම බයිසිකල් තියෙනවා. අර මදුරුවා බයිසිකලේ කියන එක. මදුරුවා බයිසිකල් කියලා තියෙන්නේ. මෝටර් බයිසිකලෙත් නෙමෙයි. යතුරු පැදියයි පා පැදියයි අතරමැද තියෙන එකක් තියෙනවා ඒක රුසභාවත්තුමනේ. මදුරුවා බයිසිකලයි කියලා. ඒකට තාම ලයිසන් අවශ්‍ය නැහැ. ලයිසන් ඕනේ නැහැ මදුරුවා බයිසිකලෙට. ඒක නිසා හැබැයි මදුරුවා බයිසිකලේ ගියත් හැපුණොත් මැරෙනවා. ඊට වඩා ලොකු ධාරිතාවය තියෙන බයිසිකලෙයි මදුරුවා බයිසිකලෙයි කියලා වෙනසක් නැහැ. අනතුරට බයිසිකලයේ කෝකත් එකයි. ඒක නිසා මදුරුවා බයිසිකලෙත් එහෙමනම් එක්ක මෝටර් බයිසිකල් වලට බලපත්‍ර නැති වෙන්න ඕන. නැත්තම් මදුරුවා බයිසිකල් එකත් බලපත්‍ර තියෙන්න ඕන. මගින් මොකක් හරි දෙකින් එකක් එක ක්‍රමවේදයක් මේක නිසා හැදිය යුතුය තියෙනවා. ඇත්තටම ගත්තොත් මම මූලික වශයෙන්ම මතු කළ යුතු කාරණාව තමයි ගරු සභාපතිතුමනි මේ ඔබතුමාලා මේ හදන නියාමනය මේ ප්‍රමිතිය රියදුරු පාසල් වලට හොඳයි. හැබැයි ටිකයි. මොකද හේතුව මේක නිසා වෙන්න පුළුවන්කම තියෙන දේ තමයි රියදුරු පාසල් පවත්වාගෙන යන ඒකාධිකාරයකට මේකෙන් සීමා වෙනවා. ඒ කර්මාන්තීන විශාල පිරිසකට මේක ඉඩ නැති වෙන ඉඩ තියෙනවා. දැනට දැනට රියදුරු පාසල් පවත්වගෙන යන අයට මේකෙන් ඇති කරන තත්ත්වය මොකද්ද කියලා පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද දැන් උපදේශක ලයිසන් එක නැතුව යන තැන්වල පොලිසියෙන් අල්ලනවා. හැබැයි උපදේශක ලයිසන් එකක් ගන්න එක ලේසිත් නැහැ. එහෙම උපදේශකවරු ඉන්නෙත් 1500ක් විතර ලංකාවේම. දැන් ඔබතුමාලා මේ නීතිය ක්‍රියාත්මක කරනකොට හැම රියදුරු පාසලකටම උපදේශක ලයිසන් එකක් අවශ්‍යයි. උපදේශක ලයිසන් එකක් අවශ්‍ය වුණා පස්සේ එහෙම නැති අයට මොකද වෙන්නේ? එහෙම නැති අයට මොකද ඇති කරන තත්ත්වය? එහෙමනම් එතකොට දැන් උපදේශකවරු පුහුණු කරලා පුරුදු කරලා ඒ විභාග පාස් කරලා 2017 ජනවාරි වෙනකොට මේ තත්ත්වය හදා ගන්නවා. ඊළඟට පස්සේ තමයි දැන් ඔබතුමාලා කියන විදිහට මේකෙදි බලපත්‍රයක් ගන්න ඒ ප්‍රභාදේ බලපත්‍රයක් ගන්න 20000යි. ඊට පස්සේ අවුරුදු දෙකකින් පස්සේ ඒක අලුත් කරන 10000යි. ඒ කියන්නේ මාසිකට අනිවාර්යෙන් රියදුරු පාසල පවත්වාගෙන යන කෙනෙක් රුපියල් 30000ක් මේ ගාස්තු ගෙවන්න ඕනේ. මේ ක්‍රියාවලියදී ඒ කියන්නේ පටන් ගන්න කොට 20000යි ඊට පස්සේ 30000යි ගාස්තු ගෙවන්න පටන් ගන්න ඕනේ. ඊළඟට ඇත්තටම දැන් මේ වාහන රියදුරු පාසලත් පාසලක්නේ. ඒ රියදුරු පාසල් පවත්වාගෙන යන අයට දෙන පහසුකම් මොකද්ද? ඔවුන්ටත් යම් කිසි පහසුකමක් තියෙන්න ඕනනේ. මොකද රියදුරු පාසල පවත්වාගෙන යනකොට ඒ පුජ්‍යලයා වාහනේ පුජ්‍යලිකව ගන්න ඕන. වාහනේට පුරුදු කරන මේ උපදේශක දැන් පුජ්‍යලිකව ගන්න ඕන. බලපත්‍රය ගන්න ඕන. බලපත්‍රය අලුත් කරන්න ඕන. වාහන නඩත්තු කරන්න ඕන. ඒ ඔක්කොම ඊට පස්සේ ගාස්තු අය කිරීමක් කළොත් ගාස්තු අය කරගන්න වෙන්නේ ට්‍රේනින් වෙන්නේ නැන ලයිසන් එකක් ගන්න පුරුදු වෙන කෙනාගේ. මේ ඔක්කොම ගාස්තු ටික එකතු කළොත් ඕක බෙදනවනේ. මාසෙට කී දෙනෙක් ට්‍රේනින් කරන්න එනවද කියලා එන ගානේ. ඒ රියදුරු පාසලට එන්නේ 10 දෙනා නම් මේ මුළු වියදම බෙදනවා 10 දෙනාගේ. බෙදලා එයාගේ පෞලේ ආදායමත් එකතු කරාම ඒ ඔක්කොම යන්නේ ඉගෙන ගන්න එන කෙනාට. එතකොට ගත්තොත් එම ලයිසන් එකක් ගන්න එකත් ලේසි නැති වැඩක් වෙනවා. එතකොට ඊළඟට වෙන ප්‍රශ්නේ දැන් ඔබතුමාලා මේ අනතුරු වළක්වන්න තමයි මේක කරන්නේ හොඳ හිතින්. හැබැයි ඊට පස්සේ ලයිසන් නැතුව යන පිරිස වැඩි වෙනවා. ඇයි දැන් ලයිසන් එකක් ගන්න එක ලේසි නැහැ. රියදුරු පාසලක් හොයාගෙන යන එකත් අමාරු වෙනවා. රියදුරු පාසල් මේ නිසා සීමා වෙනවා. ඒකිනම් මම කියන්නේ ගරු සභාපතිතුමනි මේක හොඳ යෝජනාවක් තමයි. මොකද රටේ ප්‍රමිතිකරණයක් ඇති වෙන්න ඕන. මේ ලයිසන් නැතුව යන්නේවා ලයිසන් තියනේවා අපි සමාජලාට යනකොටත් අහනනේ බස්වලේම යනකොට අහන සමාජලාට කොහෙන්ද ලයිසන් ගත්තේ කියලා. කවුද ලයිසන් දුන්නේ කියලා. ඒ ඒ ඒ ඒ ඒ කියන කොහෙන්ද ලයිසන් ගත්තේ කවුද ලයිසන් දුන්නේ කියලා අහන්නෙම ඒ ලයිසන් එක ප්‍රමිතියක් රියදුරෙක්ගේ තත්ත්වය පිළිබඳව. දැනට ගත්තෝ දැන් ඉන්න උපදේශකවරුන්ගෙන් ගත්තෝ. ඊළඟට ප්‍රශ්න තමයි දැන් හුඟක් උපදේශකවරු දැන් ඉන්න ඔය උපදේශක බලපත්‍ර තියෙන අය ගත්තොත් අවුරුදු 60-70 මට්ටමේ ඉන්න අය ඉන්නේ. පරණ ඩ්‍රයිවර්. ඒගොල්ලෝ හොඳයි. ඒගොල්ලෝගේ ප්‍රමිතිය හොඳයි. ක්වොලිටි එක හොඳයි. හැබැයි එහෙවෙනි පිරිස කී දෙනාද ඉන්නේ? ඒ නිසා විශේෂයෙන් මේ තරුණ අලුත් හැකියාවන් තියෙන නව තාක්ෂණේ පාවිච්චි කරන එවැනි රියදුරු පුහුණු කරන අයට මේ බලපත්‍රය ලයිසන් එක තියෙනවනම් ඔබතුමාලා මේක කියලා දෙන අවුරුදු 5ක් අවමාසයෙන් ලයිසන් බලපත්‍ර තියෙන්න ඕන කියලා. ඒක හරි අවුරුදු 5ක් තියෙන අයට මේ උපදේශක තත්ත්වය ගන්න පහසුකමක් හදන්න ඕන. නැත්නම් වෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් තියෙන රියදුරු පාසල් ඔක්කොම බොහෝ ප්‍රමාණයක් මේ තත්ත්වයට නම් පවත්වාගෙන යන්න බෑ. ඊළඟට ඔබතුමාලා මේක හොඳ වැදගත් යෝජනාවක් තියෙනවා. මේ වාහනේ අඳුනා ගන්න ක්‍රමයක් තියෙන්න ඕන කියලා. ඒක ඇත්ත. දැන් අපි දැන් වාහන පුරුදු වෙන අයව එල් බෝඩ් එක ගහගෙන යනකොට අපි දන්නේ මෙයා ට්‍රේනින් කරන ආයතනයක් කියලා එල් බෝඩ් එකෙන් විතරයි එක්ක. සමහර ආයතන වල ලර්නර්ස් කියලා ගහලා තියෙනවා. සමහර අය මොකුත් නැහැ. එල් බෝඩ් එක විතරයි තියෙන්නේ. එතකොට ඒ එල් බෝඩ් එක තියෙන එක මේ බලපත්‍රයක් තියෙන රියදුරු පාසලක ප්‍රමිතිය සහිත ආයතනයක එකක්ද නැද්ද ඒ වාහනේ කියලා. එක්ක මොකක් හරි වර්ණකින් හරි. ඒක වර්ණකින් හරි ඒ වාහනේ තියෙන්න ඕන. මෙන්න මේ වර්ණේ තියෙන වාහන මේ ප්‍රමිතිය සහිත රියදුරු පාසලක වාහනයක් බව හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැත්තම් තියෙන්නේ දෙය තමයි අපිට පාරේදී තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේක මේ නීත්‍යානුකූල ප්‍රමිතිය තියෙන ආයතනයද නැති ආයතනයක්ද කියලා. එවැනි මේ ඇති කරන තත්වය මීට වඩා තව විධිමත් ක්‍රියාවලියක් ඇතුලේ සකස් වෙන්න ඕන යෝජනා ප්‍රමාණයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේක මේ ප්‍රමිතිකරණය නියාමනයට ලක් කරන එක හොඳයි. හැබැයි ඒක රියදුරු පාසල් පවත්වාගෙන යන අයටත් යම් පහසුවක් ඇති වෙන්න ඕන. ඒ වගේම තමයි ඒ ඒක තුල එක සීමිත පිරිසකට විතරක් මේ ව්‍යාපාරය මේ කර්ම මේක සීමා වුණොත් මේක බරපතල තත්ත්වයක් ඇති වෙනවා. මෙන්න මේ කාරණා ටික තමයි ගරු සභාපතිතුමනි මට අවධාරණය කරන්න තියෙන්නේ. ඒ නිසා මේක නරක දෙයක් නෙමෙයි. හැබැයි මේ හොඳ දේ හොඳ විදියට කරන්න තවත් මේකේ තව සංශෝධනයන් ප්‍රමාණයක් ඇති විය යුතුයි. ඒ ගැන සාකච්ඡාවක් එක්ක අඩුතරමේ මේ විවාද වලින් පස්සේ ආංශික අධීක්ෂණ කාරක සභාවකදී හරි පුළුල් විදියට සාකච්ඡා කරලා මේ කාරණාව ඇති කළ යුතුයි කියන එක තමයි අදහස් කරන්නේ. අමතුමා පිළිගත්ත මෝටර දෙපාර්තමේන්තුවේ දැන් තියෙන තත්ත්වය ඒක පිළිබඳව විවිධ නිර්දේශයන් ඉදිරිපත් කළා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරලා වඩා හොඳ ප්‍රවාහන සේවයක් ඇති කරන්න තත්ත්වයක් ඇති විය යුතුයි කියන අදහස ඉදිරිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. පාල් ඔන්රබල් පාලිද රංගේ පණ්ඩාර.
ගරු සභාපතිතුමනි, අද මේ පනත පිළිබඳව මේ සුනිල් හඳුන්වති ගරු මන්ත්‍රීතුමාත් ගරු අමාත්‍යතුමාත් දීර්ඝ ලෙස කරුණු දක්වන්නට කටයුතු කරා. එනිසා මට ලැබිලා තියෙන බොහොම කෙටි කාලයක් නිසා ගරු සභාපතිතුමනි, මම මේ පනතට කරුණු පිළිබඳව නෙවෙයි මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව පිළිබඳවත් ඒ වගේම මේ රට බලපාන සුවිශේෂී කාරණයක් පිළිබඳවත් කතා කිරීමට අදහස් කරනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව තුල පසුගිය වකවානුවේ දිගින් දිගටම අපට දකින්නට ලැබිච්ච කාරණයක් තමයි ලිපිගොනු අතුරුදහන් වීම. ඒ වගේම ඒ අතුරුදහන් වෙන්නා වූ ලිපිගොනුව වෙනුවට වෙනත් අනුලිපිගොනුවක් නිර්මාණය වීම. ඉතින් මේක ඉතාමත්ම නරක තත්වයක්. මේ පිළිබඳව අපි ගිණුම්කාරක සභාවේදී දිගින් දිගටම මෝටර රථ වාහන පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග කටයුතු කරනකොට අපට දකින්නට ලැබුණ පොදු කාරණයක් තමයි මේ අදාළ ලිපිගනු ප්‍රවේශම් සහිතව ගබඩා කර ගැනීමට ගබඩාව පහසුකම් මේ දෙපාර්තමේන්තුව තුළ අඩුවීම. මෙන්න මේ දුර්වලතාවයේ මත යම්කිසි දූෂිත නිලධාරියෙක් ඉන්නවා නම්, මේ අක්‍රමිකතා සිදු කරන්නට උවමනාව තියෙන නිලධාරියෙක් ඉන්නවා නම්, ඒ නිලධාරියාට ඒ කාර්ය රිසිසේ කර ගැනීමට පුළුවන් අවකාශය ගොඩනැගෙනවා. එනිසා ප්‍රවාහන අමාත්‍යාංශයේ විශේෂ අවධානයක් යොමු කරලා ලිපිගොනු ආරක්ෂා කර ගැනීමට හැකිවන අන්දමට කඩිනමින් මේ ගබඩා සංකීර්ණයක් ඉදි කරලා දීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යතුමාගේ ඒ වගේම අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අවධානය යොමු කරලා වැඩ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, මේ රට විශේෂයෙන්ම බලපාන කාරණයක් තමයි දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා විසින් රටේ ප්‍රවාහන පද්ධතිය පුළුල් කිරීම, මහජන පහසුව ඇති කිරීම සඳහා යොදා ගන්නා ලද ක්‍රමවේද දෙකක්. එකක් තමයි පෞද්ගලික බස් රථ සේවාව හඳුන්වා දීලා ඒ පෞද්ගලික බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීම. අනිත් ක්‍රියාව තමයි ගමේ ඉන්න පුංචි පුද්ගලයාගේ ඉඳලා නගරයේ ඉන්න පුද්ගලයා දක්වා ප්‍රවාහන පහසුව පහසු කර ගැනීමටත්, එදිනදා තම වැඩකටයුතු පහසු කර ගැනීම සඳහාත් ත්‍රී රෝද රථය හඳුන්වා දී අරමුණ උනේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැඩකටයුතු කිරීමට. හැබැයි ඒ අරමුණ සාක්ෂාත් වෙනකොට අනිත් පැත්තෙන් තවත් සමාජමය තත්ත්වයක් ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. එතම අද දවසේ ගත්ත මේ වන විට ත්‍රී රෝද රථ ප්‍රමාණය 110 ඉක්මවා අපේ රට තුළ තියෙනවා. ඒකෙනුත් කොළඹ නගරයේ කොළඹ බස්නාහිර පළාත තුළ පමණක් ත්‍රී රෝද රථ 105ක විතර ප්‍රමාණයක් ව්‍යාපංචි වෙලා තියෙනවා. අපේ බස්නාහිර හිටපු මහ ඇමතුමත් දන්නවා ඇති මේ පිළිබඳ. එතකොට ගරු සභාපතිතුමනි, මේ ත්‍රී රෝද රථ පදවන්නේ කවුද? ඉතාමත්ම ලාබාල වයසේ පාසල් අධ්‍යාපනය හමාර කරලා උසස් අධ්‍යාපනයට වැඩිදුර අධ්‍යාපනයට නොයන්නා වූ දරුවන් බහුතරයක් දෙනා පාසල අතහැරලා ඉවරලා නගින්නේ ත්‍රී රෝද රථයට. මේ ත්‍රී රෝද රථයට නැගලා ත්‍රී රෝද රථ රියදුරු තනතුර ලබා ගත්තාට පස්සේ ඔහු ඉතාමත්ම තරුණ වයසින් හැකියාව තියෙන, ජව සම්පන්නකම තියෙන, සෞඛ්‍ය හොඳින් තියෙන කාලවකවානුවක් තමයි මේ තරුණ උදවිය ත්‍රී රෝදයේ තුල දවස ගත කරන්නේ. ඔවුන්ගේ හැකියාව අනුව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න පුළුවන් උදවිය. එහෙම නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න පුළුවන් හැකියාවන් තියෙන උදවිය ත්‍රී රෝද රථයකට සීමා වෙලා තමන්ගේ ජීවිතය අනාගතයේම විනාශ කරගෙන එකතැන පල්වීම ඉතාමත්ම ඛේදනජනක තත්ත්වයක්. අද ත්‍රී රෝද ව්‍යාපාරය තුල ලොකු ආදායම් ලබන්න පුළුවන් තරක් නෙමෙයි ගරු සභාපතිතුමනි. බොහෝ දෙනේ ත්‍රිරෝද රථයේ මිලදී ගන්නේ නාය ක්‍රමයේ මත ලීසින් ක්‍රමයේ මත මේ නාය සහ ලීසින් ක්‍රමයේ ගෙවා ගන්නත් ගෙදර අවශ්‍යතා සම්පූර්ණ කරගන්නත් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමටවත් ඔවුන්ට ආදායමක් නැහැ. ඉතින් මේ ආදායම නැති වෙනකොට මේගොල්ලෝ මොකද කරන්නේ? බොහෝ ත්‍රිරෝද රථයේ රියදුරන් තමයි මේ සමාජයේ තියෙන සියලු අකටයුතු සියලු දූෂිත ක්‍රියාවන් සිද්ධ වෙන තැන් දන්නේ. කාන්තාවක් විකුණන තැනක් කොහෙද තියෙන්නේ? ගංජා විකුණන තැනක් තියෙන්නේ කොහෙද? මත්ද්‍රව්‍ය විකුණන තැනක් තියෙන්නේ කොහෙද? මත්පැන් විකුණන තැනක් තියෙන්නේ කොහෙද? එහෙම නැත්නම් වෙනත් කුමන හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු වෙන තැනක් තියෙනවා නම් ඒ සිදු වෙන හැම තැනක් පිළිබඳව ඉතා හොඳින් තොරතුරු දන්න ඒ තැනට පුද්ගලයන් කැඳවාගෙන යන පුද්ගලයා බවට පත් වෙලා තියෙනවා බොහෝ ත්‍රිරෝද රථ රියදුරක්. මම මේ කාරණේ කියපුවාම මට හෙට ඉඳලා සමහරවල්ලට දෝෂාරෝපණය කරයි සමාජ මේ ජාලාතුලින් මට මේ විවිධ දේවල් කියාවි. එහෙම වුණත් ගරු සභාපතිවරනි ඒකට කමන්නේ කෙටි කාලීනව එවැනි දෙයකට මොන දුන්නත් අනාගතයේදී මං කියන කාරණේ සත්‍යයි කියලා කරලා කවදා කවුරු හරි අවබෝධ කරගන්න ගරු සභාපතිවරනි. මෙන්න මේ තත්ත්වයත් එක්කලා ප්‍රවාහන අමාත්‍යාංශයේ එක්තරා නිගමනයකට යන්නට වෙන අනාගතයේ ගැන කල්පනා කරලා මේ තරුණ උදවිය අපි යොදා ගන්න ඕන ත්‍රි විරෝධ රථයට නෙමෙයි ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන්න අධ්‍යාපනය කඩාකප්පල්ලා උසස් පෙළ එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය උට හදාරන්න බැරුණත් උට නීතිඥෙක් ඉංජිනේරුවරයෙක් වෛද්‍යවරයෙක් වෙන්න බැරුණත් වෙනත් උපාධිධාරියෙක් වෙන්න බැරුණත් උට අනිත් පැත්තෙන් කාර්මික අධ්‍යාපනය තුළින් ශිල්පීය දැනුම තුළින් ඔහුගේ ජීවිතය අලංකාර කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ අලංකාර කර ගැනීමට ශක්තිමත් කර ගැනීමට නම් මොන්ට වෘත්ති අධ්‍යාපනයට යොමු කරන්න ඕන. දැන් වෘත්ති අධ්‍යාපනයට යොමු වීම සඳහා අකමැති කටියක් අලසදවිය සියලු දෙනා ඉතාමත්ම පහසු ක්‍රමයේදී වශයෙන් ත්‍රිරෝද රථය තෝරා ගන්නවා. එහෙනම් තරුණ සවය රටේ ජවය මේ ජවය රට ගොඩනැගීමට අත්‍යවශ්‍ය වෙනවා. ඒ රට ගොඩනැගීමට නම් මේ උදවියට ශිල්පීය ඥානය සමග වැඩ කටයුතු කරන්න පුළුවන් පරිසරය අපි හදන්න ඕන. අපේ අමාත්‍යාංශය යටතේ වෘත්ති පුහුණු මධ්‍යස්ථාන ගණනාවක් තියෙනවා. කාර්මික විද්‍යාල තියෙනවා. සාගර විශ්වවිද්‍යාලය තියෙනවා. ජර්මන් ටෙක් ආයතනය තියෙනවා. නයිට් ආයතන තියෙනවා. මේ ආදි වශයෙන් ගත්තාම කාර්මික විද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ කාර්මික විද්‍යාල වලට ඇතුළත් වීමට හැකියාව තියෙනවා. අද මේ රටේ මේසන්වරු ඒ වගේම වඩු කාර්මිකයෝ ඒ වගේම වෙල්ඩර්ස්ලා ප්ලම්බර්ස්ලා මේ ආදි වෘත්ති වලට එන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. මේ රට තුල පමණක් නෙමෙයි විදේශවලද දැඩි ඉල්ලුමක් තියෙන වෘත්ති. එහෙනම් මේ වෘත්ති වලට යන්න උදවිය අඩු වෙන්නේ මොකද? තරුණ උදවිය දසලක්ෂයක් ත්‍රිරෝද රථයේ උඩ වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා මේ රියදුරු රැකියාවේදී මේ ත්‍රිරෝද රථ රියදුරු රැකියාවේ හොඳයි තිතින්. ත්‍රිරෝද රථ රැකියාවට මේක මේට රියදුරන් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව මේ ව්‍යාපාරය කරන්නට බෑ. මේ ව්‍යාපාරේ කඩාවැටෙන්න බෑ. කරු සභාපතිතුමනි මේකට විකල්පයක් තියෙනවා. වයස අවුරුදු 18 දී රියදුරු ත්‍රිරෝද රථයේ රියදුරු බලපත්‍රයක් දීලා ඉවරලා ඔව් ත්‍රිරෝද රථයට තරුණ යනක් ගන්න එක නෙමෙයි. ඒ නිසා අපේ වැඩිමහල් උදවිය ඉන්නවා මේ සමාජයේ. විශ්‍රාමගත උදවිය ඉන්නවා. වේලපහින් කල් වේල ඇතුව විශ්‍රාමගත උදවිය නරකයා කරපු. එමනම් මේ උදවිය වයස අවුරුදු 40 ඉක්ම වූ උදවිය සඳහා මේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ධාවනයේ සඳහා රියදුරු බලපත්‍රයක් දීමට මෝටර් වාහන දෙපාර්තමේන්තුව නැත්නම් ප්‍රවාහන දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය යම් පියවරක් ගන්නවා. මේක මම මේ කියපු පළියට හේට පටන් ගන්න නෙමෙයි. මේ පිළිබඳව දේශපාලන පක්ෂවල සිවිල් සංවිධානවල වගේම අපි උපදේශකාරක ආංශ අනුසාංකික කමිටුවල මේ උදයත් එක සාකච්ඡා කරලා මේ රටේ තරුණයේ වටිනාකම ප්‍රයෝජනයට ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා. ඒ විධිමත් වැඩපිළිවෙළ සකස් කරා නම් අපට තරුණ ජවය රටට නවෝදයක් රට ප්‍රබෝධයක් ගෙන දෙීමට අපට පාවිච්චි කරන්නට පුළුවන්. එහෙම නැත්නම් තරුණ ජවය ත්‍රිරෝදයේ රථය ඇතුලේ නිකන් ගෙවිලා වුන් මහලු මිනිසුන් බවට පත් වෙනවා. එහෙනම් රට වැඩක් නැහැ කරු ස්වභාවත් වෙන්නේ. එහෙනම් අපි මේකෙන් ප්‍රයෝජන ගැනීම සඳහා විධිමත්ව සැලසුම්ව කටයුතු කරන්න වෙනවා. ඒ සැලසුම්ව අපි අනිත් අංශවලින් ඒ පුහුණුව ලබා දෙනකොට ඒ උදවිය තව පැත්තකින් අපි පාලනය කරන්නට අවශ්‍ය වෙනවා. ඒ පාලනය කරලා යොමු කිරීමක් කරන්නට උදව් වෙන්නට ඕන. ඒ නිසා ගරු නිමල් සිරිපාල ඇමතුමාගෙත් ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඇමතුමාගෙත් අවධානය මේ පිළිබඳව යොමු කරලා මගේ අදහස් පමණක් නෙමෙයි තවත් විද්වත් අදහසුත් මේ සඳහා යොමු කරගෙන මේ සඳහා විධිමත් වැඩපිළිවෙළකට පියවර ගන්න කියලා මම ඉල්ලා සිටින්න ඔබට ස්තුති කරමි. මම නියම බොහොම ස්තුති කරු සබල්
බොහොම ස්තුති.